මතයක් තිබුණා රහතන් වහන්සේ මෙරුණායින් පස්සේ නැහැයි කියලා නේද?
එතෙන් ඉඳලා ඉස්සරලා රහතන් වහන්සේ ගැන එතන අදහසක් තියෙනවනේ. දැන් ඒ ස්වාමීන් වහන්සේ සිත විදිලා කියලා දැන් සිත නැහැ. සිත ඉතනක් මොකක්ද කියලා නේද? සිත පරිශීලනේලා නේද?
එන්න කලින් කතාවක් නෑ ඒක.
රහතන් වහන්සේගේ
රහතන් වහන්සේ නෙමෙයි දැන් යමක ස්වාමීන් වහන්සේ මේ එතකොට පෘතක් යනයි ඔය මතේ කියද්දි. එතකොට එහෙම මතයක් තිබුණා. අනිත්‍යාඳුරු කිව්වා ඔක වැරදි මතයක්, බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නෑ, ඔක අයින් කරගන්න කියලා.
වැරදි මතේ මොකක්ද?
රහතන් වහන්සේ මරුණයින් පස්සේ නැහැයි. කය බිඳුනා නහෝති පරං මරණාති කියලාම තියෙනවා. න හෝති පරං මරණාති. කායස්ස වේදෝ කියන එක.
කායස්ස වේදෝ.
කායස්ස වේදෝ උජ්ජති විනස්සති නහෝති පරං මරණාති. කීනාසවෝ කියලා ඊ දෙන්නේ.
අන්නේ නොකීනාසවෝ.
කීනාසවෝ බික්කු.
හරි.
ඒක තමයි මම රහතන් වහන්සේ කියලා ගත්තේ.
කියලා ගත්තේ.
කීනාසෝ කියන එක.
එතකොට දැන් ඒ පුතක් ගැන වික්ෂුන් වහන්සේ මේ ගිහිදී ගුණ සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ හිතනවා මේ පංචස්කන්ධය ආශ්‍රය කරගෙන මේ ආත්මය කෙනෙක් තියෙනවා කියලා. අහතරාකාරක
සක්කාය දිට්ඨිය තියෙනවා.
සක්කාය දිට්ඨිය
තියෙනවා.
ඒ සක්කාය දිට්ඨිය තියෙන හින්දා ඒ ආත්මේ කොච්චර මේ ආත්මේ තියනවාද? මේ ආත්මෙන් එළියට යනවාද? මේ රහතන් වහන්සේ ගැන සම්බන්ධයෙන් නෑ තාම. මේ ආත්මයේ කෙනෙක් මේ මෙතනින් අවසන් වෙනවා. මෙතනින් එහාට යනවාද කියන කාරණය ඔය සක්කාය දිට්ඨිය පිළිගැනෙන්න එයා තීරණය කරනවා. ඔය කාරණේ නේද තියෙන්නේ. ඒකට එයා හිතනවා ඉක්කොහා හරි. දැන් නාම ටික දිනුනට පස්සේ මෙතනින් ඉවරයි. රූපේ දිනුනට පස්සේ මෙතනින් ඉවරයි. එහෙනම් නැත්නම් නාම කන්ටින වෙනවා නම් එහාට රූපේ යනවනම් මොන හොඳ අර සංකය දිට්ඨිය මත පදනම් වෙලා එයා
මම කියන එක එනවා.
බව දෘෂ්ටියකට හරි එහෙම නැත්නම් විභව දෘෂ්ටියකට හරි වැඩ. ඒකද ඒක ප්‍රතිඵලයේ විදිහට අර නිමාම් දෘෂ්ටියනේ පිළිලා ඉන්නත් නැතුව එතකොට වෑයම් කරන්නේ නැතුව තමයි පොඩුනේ කියලා.
ඕගතරනේ
කියලා. එතකොට එයා බව දෘෂ්ටියේ මේ දැන් ඒ ආත්මය මෙතනින් ඉවරයි කියලා දැන් හිතුවොත් අති දානයෙන්
ඡේදවාදී.
ඉච්ඡාමය වැඩිපුර එක්ක කර්ම කරනවා. එහෙනම් නැත්තම් තව පවු හෝ පින් කරන ඉවරලා. එයා සසර දික් කරගන්නවා. එහෙම නැත්නම් ශාස්ත්‍රවාදියා පිළිගිටියොත් එයාගේ හිත පොඩ්ඩක් මේ කම්මැලි වෙලා එයා හේමම කියනවා එතනින්ම අපාගත වෙනවා. ඔය ක්‍රම දෙ ඔය ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. يعني එයා වැටුණොත් ඔය සාහසික දෘෂ්ටි හිතියොත් එතනින් එහා පැත්තට තව ඩෙවලොප්මන්ට් සයිඩ් එක කොහොම අපාගත වෙනවා. එහෙනම් නැත්නම් භවය තව කන්ටිනියු වෙනවා. පාඛරේ වගේ අර උත්සාහය සහ උසාය නොකරවීම කියන කාරණාවට එතනින් එහා යනවා. එහෙනම් සමේ සෝතාපට්ටි මාර්ගයට වැටෙන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේ
තමයි අරක කොහොම හිතත් මේ සෝතාපට්ටි මාර්ගයට වැටෙන්නේ. මේක හරි.
එතකොට ඒ වැටෙන්නේ ඇත්තට අර අරක තමයි අර දැන් බුදුහාමුදුරේ කෝපතරණ සූත්‍රයේ කියපු කාරණාව තමයි. කියන්නේ දැන් ඒ කියන්නේ යාගේ වෑයමත් නොකර පිළිතර ඉන්නේ නැතුව අව්‍යාකෘතියට කියන්නේ. එහෙනම් වෑයමක් හෝ පිළිතර හිටීමක් කියන කාරණාවක් නැතුව ඉන්න තැනකින් ඕන මෙහෙවලු තමයි මේ සෝතාපට්ටි මාර්ගෙලු
තෙන්ට ඇවිල්ලා නැහැ
නේ. ඒක පුළුවන් වෙන්නේ කියන එක තමයි කියන්නේ. දැන් එතෙන් ලැබිලා නැහැ. නමුත් එයාට එතෙන් එන්න බැරි මොකද? අර සක්කාය දිට්ඨිය පිළිබිඹු වෙනවා.
ඔව්. සක්කාය දිට්ඨිය හරි සාස්වතවාදී ආකාරයට හරි කොහොමක මොකකාරී ඉන්නවා නේ.
එයා තාම රහතන් වහන්සේ අපි දැකලා නැති අවස්ථාවක ගන්න පොණ සාමාන්‍යයෙන් ඉන්නකොට එයාට ඔය ඔප්ෂන් ඔක්කොටම වැටීමේ හැකියාව එයාට තියෙනවා. ඒ කියන්නේ දැන් එක්කෝ එයා රූපයේ ආත්මය දිනවා කියලා හිතාගෙන ඒක මේ ආත්මෙන් ඉවරයි කියලා හිතනවා. ඒක එදාට යනවා කියලා හිතනවා. ඒක බෞද්ධ දෘෂ්ටියකට යනවා. ඒ ඔප්ෂන් ඔක්කොම ඒකට සම්බන්ධ වෙලා එයාට වැටෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා.
ඔව්.
දැන් එයා ජන සමාජයේ කවුරු හරි හාමුදුරුවෝ හැදගෙන ඍෂීන් වහන්සේලා හරි කවුරු හරි එක කතා කරනකොට එයාට එන ඒ පරතෝ ഘോഷින් තමයි කෝකටද දාගන්නේ කියලා එයා කතන්දරේ තියෙන්නේ. මොකද හේතුව මේ එයාට ඒ නුවණක් නැහැ ඕකෙන් ගැලවෙන්නේ. දැනුමක් නැහැ. එතන එයාට එක්ක ඒකින් සම්‍යක් දෘෂ්ටියට මෙදෙන් එන්න හරි ඕකෙම මොකක් හරි එකකට වැටෙන්න පරතෝ ഘോഷින් තමයි එයාට එන්න පුළුවන් පොඩි.
ඔව් දැන් පෘථග්ජනයාගේ මට්ටමනේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් සක්කාය නිට්ටිය තියෙනවා.
දැන් මෙයා රහතන් වහන්සේ දැක්කහම මෙයා කල්පනා කරනවා හරි. මේ රහතන් වහන්සේ සිත ඔය තීනාශෝ කියනවානේ ආශෝලෙ මිදලා ඉන්න කෙනෙක්.
ඔව්.
එතකොට එහෙනම් මේ රහතන් වහන්සේගේ ආත්මේ කන්ටිනියු වෙන්නේ රූපය ඇතුලේ. රූපය ඇතුලේ තමයි මෙයාගේ මේක තියෙන්නේ. ඒතර රූපය ඇතුලේ මේක තියෙනවා නම් මේ සරේ මේ
රූපය බින්දලා ගියාට පස්සේ ඉවරයි.
ඉවරයි කියන්නේ මුස්තිල. ඒතර එතකොට එයා ඒකත් එයාටම අනිත් පැත්තට ඇප්ලයි කරගත්තාම එයා වටනවා එක්ක විභාග හරි විභාවේ
මමත් මේ තත්ත්වයට ආවොත් මටත් මෙහෙම.
ඒකට අර ප්‍රශ්නේ ආයෙත් එන්න මාර්ගයට එන්න ප්‍රශ්නට එනවා. එතකොට මේ මතය මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප කළානේ. අනිත් සම්‍යක් දෘෂ්ටි විසින් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒකට මොකක් කිව්වේ නැහැ. ඒකට හේතුව දැන් කය විඳුනට පස්සේ රහතන් වහන්සේ කෙනෙක් නැතේ කියන ඒ කාරණාව වැරදි නිසා නෙමෙයි මේකත් කල්පනාකාරීව අහගන්න ඕනේ
මම කියන්නේ අහගෙන ඉන්නේ ඒක තමයි
එතන මොකද එහෙම නෝට් එක බොහෝම සෙවුම් තරක් මම කියන්නේ එතකොට ඒ වැරදක් වෙනවා අපි හදාගමු ඒක
නෑ මම ඉස්සෙල්ලා අහගෙන ඉන්නවා මම කතා කරන්නේ
එතකොට ඒක නේ මේ කතා කරන්නේ ඉන්නේ මෙච්චර මහසල එතකොට ඒ රහතන් වහන්සේලා මේ කය බිඳුන මේ ස්කන්ධ ටික නැතුණාම මේ එතනින් පස්සේ ආයේ පැවැත්ම කියන්නේ දිගටම යන්නේ නැහැ කියන කාරණාව බොරු නිසා නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ
අපිට ඒක ආයේ කියන්නේ
රහතන් වහන්සේ දැන් ඉන්නවනේ. ඒකට ඉන්න එහෙම ඉන්නවා කියලා ගන්න බෑ නමුත් මේ අදහසක් ප්‍රකාශ කරන විදිහ මම මේ කියන්නේ.
නෑ අපි ඔය අදහස් කරන්නේ ජීවත්ව ඉන්න කාලේ මැරෙනකම්.
ඔව් මැරෙනකම්. මැරෙන කාලයේ ස්කන්ධ પરම්පරාවක් තියෙනවා. ඒ තියෙන ස්කන්ධ પરම්පරාව නිර්වාණ පාඩ පස්සේ එතනින් පස්සේ ඉවර වෙනවා. හරි කියන කාරණාව වැරදි නිසා නෙමේ මේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. සරියුත් මහරහතන්
වහන්සේ ඒක අපි සාකච්ඡා කරමු.
රහතන් වහන්සේ එතකොට සාරිපුත් මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ඒක එහෙම වෙන්නේ අර සක්කාය දෘෂ්ටියේ පිළිපලා ඉදර කල්පනා කරන එක වැරදි නිසා. ඒ කියන්නේ දැන් සක්මේ රූපය තුන ආත්මේ තියෙනවා කියලා කල්පනා කරලා ඒක බිඳුනහම තමයි මේ ප්‍රත්‍යක්ම නැති වෙන්නේ කියන කල්පනාව තමයි ප්‍රතික්ෂේප කරන්නේ.
ඔව්.
එහෙම නැතුව මේ පවතින ස්කන්ධ પરම්පරාව තියෙනවා මෙන්න මෙහෙම ක්‍රමවේදයකින් තමයි මේක නැති වෙන්නේ කියලා නුවණක් ඇවිල්ලා කවුරු හරි කෙනෙක් කිව්වොත් නැත්තම් දැක්කොත් මේ විදිහට මෙන්න මෙහෙම මේ තියෙන ස්කන්ධ પરම්පරාව මෙන්න මේ හේතු නිසා මෙන්න මේ ආකාරයට ඉන්නක නැති වෙන්නේ කියලා තමයි එයාට මාර්ගය පේනවා. ඒතර එයාට අර උත්සාහ කිරීම කෙනෙක්යි උත්සාහ නොකර ඉන්නේ කියන එකත් මෙදෙනවා. එතන ගැලවෙන්න නුවණ පුදු උදාහරණයක් ඔබට දාන්න. දැන් මෙහෙම. දැන් ඔන එන කුරුල්ල වල්ලන වැද්දෙක් ඉන්නවා. මෙයා දානවා දැලක්. දැන් දැල දැම්මට පස්සේ මේ මෙතන ගොඩාක් මොකද මේක දඟල එක හිර වෙන්නම තමයි වැද්ද මේ දැල හදන්නේ. ඒ කියන්නේ මේ වැද්ද හදන්නේ දැලක් මෙහෙම නැත්නම් ඌ ඒ ලක්ෂ්‍යවැද්දෙක් නෙමෙයිනේ. දඟලන එක හිර වෙන්නම තමයි හදන්නේ. ඒතකොට දඟලුවොත් මෙයා හිර වෙනවාමයි. උත්සාහ නැතර හිටියොත් වැද්දට අහු වෙනවාමයි. එහෙමනම් මෙයා උත්සාහ කරන්නේ නැත්නම් දඟලන්නේ නැතුව නිකම්ම පිළිපලා ඉන්නේ නැතුව මෙයා නුවණකින් කල්පනා කරලා බලලා මාර්ගයක් දකින්න ඕනේ මෙතන පැනගන්න. එතන ඒක තමයි. ඒතර අර වගේ අතනදීත් අර උත්සාහ කරන්නේ ඒ කතන්දරේ නැතුව මෙයා මාර්ගයෙන් එයාට පේන්න ඕනේ. ඒතර මෙන්න ස්කන්ධ પરම්පරාව පුතඥන කෙනෙකුට කියනවා ඒ ස්කන්ධ પરම්පරාව ශීන වෙන්නේ මේ විදිහට කියලා. ඒක සක්කාය දිට්ඨිය මත පදනම් වෙලා නෙමෙයි. ශීන වෙන්නේ මෙන්න මේ විදිහයි කියලා එයාට නුවණක් එනවා. ඒතර අර උච්ඡේද සහ භව විභව දෘෂ්ටියකින් අර ඇති කරන අර ඒ වෑයම සහ පිටා ඇති මුදින කාරණාවෙන් නිදිලා නුවණ සහිතව එයා සිහියෙන් යුක්තව අර මාර්ගයට ඔන්න යන්න එක තමයි සෝවාන් මාර්ගයට වැටෙන්නේ.
එතකොට පොඩ්ඩක් ඒ තමයි මම පැහැදිලි කරගන්නම්. ඒ කියන්නේ දැන් ඒ සක්කාය දිට්ඨිය නැති වෙන මාර්ගයටද වැටෙන්නේ?
සක්කාය දිට්ඨිය වැටෙන මාර්ගෙද නෙමෙයි. එයා සක්කාය දිට්ඨිය නැතිතර ගත්තට පස්සේ එයාට ඒ එක්කම එනවා මාර්ගේ පේනවා එයාට.
සක්කාය දිට්ඨිය නැති කර ගත්තට පස්සේ කියන්නේ සෝවන් වුණාට පස්සේ.
පස්සේ එයාට මාර්ගය පේන්න පටන් ගන්නවා.
ඊට කලින් පේන්නේ
නැහැ. ඊට කලින් කියන්නේ මාර්ගය සහ බලය අතර අපිට ලොකු වෙනසක් කියන දකින්න නම් මාර්ගය අනෙක් තැනකට ලෝකතර ඥානයක් තිබ්බොත් එයාට පුළුවන් වෙයි ප්‍රොජෙක්ට් කරලා බලා ගන්න. එතකොට මේ දැන් එතකොට ඒ මාර්ගෝ බල මම කියන්නේ මාර්ගය පිළිගන්න ඉන්න කෙනාට එයාට දැක් ගන්න පුළුවන්. එතකොට එතකොට අන්නේ නේද? එතකොට ඒ වෙනස ඒක තමයි. එතකොට ඒතර මේක හරියටම දැන් අපි හිටලා හිටියොත් අදහසක මේ රහතන් වහන්සේ නමක් මේ මරණයන් පස්සේ පවතින නැහැ කියන ස්ටේට්මන්ට් එක වැරදි කියලා දැක්කොත් අපිට අර Nirodha දකින්න බැරි වෙනවා. ස්තම්භ Nirodha දකින්න බැරි වෙනවා. එතකොට ඒක ගැටලුවක් වෙනවා.
එතකොට අන්න ඔය පොයින්ට් එක අපි කතා කරනවා නේද? ස්කන්ධ Nirodha නැත්තම් පිළිගන්න පාන කතාව දකින්න බැරි වෙනවා.
දකින්න බැරි වෙනවා. එතකොට දැන් ඒක තමයි අර එතන මේක හරි වෙන්නේ. ඇත්තටම කෙනෙක් දිහිත සෝවන් වෙයි කියලා නම් මේක දකින්න වෙනවා මේ කාරණා.
මොකද්ද?
ඒ කියන්නේ
ස්කන්ධ.
ඔව් ඒ කියන්නේ දැන් මෙතනදී වෙන්නේ මෙතන පු탁ජන කෙනාගේ අදහස අර ආත්මය රූපේ පිටු නිසා ඒක දිනුනහම යන්නේ කියන අදහස සක්කාය දෘෂ්ටියක් පිටින්ද ඒක වැරදි. හැබැයි ස්කන්ධ නිරෝධය. ස්කන්ධ නිරෝධය. එයාට නුවණින් දැකලා පුළුවන් නම් එයාට නිගමනයකට එන්න ස්කන්ධ නිරෝධය නිසා මරණයන් පස්සේ රහතන් වහන්සේ කෙනෙක් පවතින්නේ නැහැ කියලා අන්‍යගේ හිත නිරෝධය හරියට පිළිගන්න. එහෙම නැත්තම් සකසහිතයි යාට ඒක.
හරි. දැන් අතන ওই කතාව කියන්නේ පිරිණිවන් පානකම් ස්කන්ධ ටික තියෙනවා. පිරිණිවන් පෑවට පස්සේ තමයි ස්කන්ධ නිරෝධය. කියනම්
ඔය ස්කන්ධ අපි කියන පහක් තියෙනවානේ අපි දැන් කරන්නේ.
ඔව්. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ.
ඒ ස්කන්ධ අපි දැන් මේ පහක් වෙනකොට ඔය ස්කන්ධ පහම ඔය විදිහටම තියෙන්නේ නැහැ. ඔය ස්කන්ධ පහම තියෙන්නේ නැහැ. ඒක රූප ස්කන්ධේ රහතන් වහන්සේ පිහිටන්නේ නැහැ. මම පැහැදිලි කරන්නම් ඒක.
රූප ස්කන්ධේ පිහිටන්නේ නැහැ. ඉතුරු හතර පිහිටන්නේ.
ඒක හතර පිහිටනා කියලා කියන්නේ යාගේ මේ මනෝ ධාතුව පිහිටනවානේ. ආයතන හය Nirodha වෙලා මනෝ ධාතුව පිළිපලා ඉන්නවා. ඒතර මනෝ ධාතුව පිළිපිනකොට ඒකට අදාළ ස්කන්ධ ටික තියෙනවා. ඒතකොට ඒ කියන්නේ රහතන් වහන්සේගේ සීල 100ක් ස්කන්ධ පරිනිර්වාණයක් වෙලා නැහැ පිරිනුවන් පාන මොහොත දක්වා.
හැබැයි උපස්කන්ධේ නැහැ. ඈ? උපස්කන්ධේ නැහැ. ඉතුරු හතර තමයි
තියෙන්නේ. අර සාකච්ඡා කරන මගේ ඒකට ඒකත් අපි
නෑ හරි. ඈ? හරි ඒක හරි. එතන ඉඳලා තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේ රූපස්කන්ධය නැති වෙන්නේ කියන්නේ රහත් වෙන මොහොතේ නේ. පිරිනම් පහන මොහොතේ නෙවෙයි.
රූපස්කන්ධ නැති වෙන්නේ පිරිනම් පහන මොහොතේ. මෙසේම රහත් වෙන
මොහොත. රහත් වෙන. අවිද්‍යාව දුරු වෙන මොහොත.
නේද?
හරි. ඊට පස්සේ රූපස්කන්ධය
නෙවෙයි. අවිද්‍යාව තමයි. අවිද්‍යාවම
තමයි. රහත් වෙන
මොහොත. හරියටම ගත්තොත් තණ්හාව නිරුද්ධ වෙන මොහොත.
රහත් වෙන්නේ කියන්නේ අවිද්‍යාව දුරු වීමනේ රහත් වීම කියන්නේ. අවිද්‍යාවනේ අන්තිමට දුරු වෙනවා
කියන්නේ මම පිළිගන්න නමුත් වඩා දැන්
තණ්හාවක් නැහැ
මෙහෙම කිව්වොත් එහෙම දැන් මෙහෙම කිව්වොත් දැන්
හරි කොහොම හරි තණ්හාවක් දුරු වෙනවා අවිද්‍යාවක් දුරු වෙනවා කියමුකෝ ඒ රහත් වෙන මොහොතේනේ ඊට පස්සේ නෙවෙයිනේ
ඔව් ඊට පස්සේ නෙමෙයි රහත් වෙන මොහොතේ තමයි
රහත් වෙන මොහොතේ එතන විතරයි අපිට වැදගත් වෙන්නේ රහත් වෙන මොහොත කියන්නේ ජීවත්ව ඉන්න මොහොත පිරිනිවන් පාන මොහොත නෙවෙයි එතකොට දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ රහත් වුණාට පස්සේ පිරිනිවන් පානකම් ජීවත් වෙන කාලය තුල දැන් ස්කන්ධ පරිහරණේ තියනවා කිව්වට කියනවා දැන් රූපස්කන්ධෙ නෙවෙයි ඉතුරු හතර තමයි තියෙන්නේ නේද රූපස්කන්ධෙ පිටින්නක්
බෑනේ
ඊට පස්සේ පිරිනිවන් පෑවට පස්සේ ඉතුරු ස්කන්ධ ටිකක්
නැති වෙලා යනවා
කියන එක තනත් හොඳ තැනකට ආවා දැන් මේ රූපස්කන්ධය නැහැ කියන එක.
රූපස්කන්ධ කරන්නේ මේ ආයතන හයත් නිරුද්ධ වෙනවා. මන ආයතනේ විතරක් තියෙනවා. මන ආයතනේ මනෝධාතුව.
ආයතන 6ත් නිරුද්ධ වෙනවා.
මනෝ 10ක්
කියන නායතනෙත් නිරුද්ධ.
නිරුද්ධයි.
එහෙම වෙන්න ඕනේ. ඒ එතනින් ගන්න තමයි මම කතා කරන්නේ. හොඳයි. එතකොට සලායතන නිරෝධයක් වෙනවා. රහත් වෙන මොකක්ද?
රහත් වෙනකොට වෙනවා. මනෝ ධාතුව කන්ටිනියු. රූප ධාතුව
නෑ. ආ මොනවා? අන්චන අපි මම විශේෂයෙන් මේ රූපේ ගැන තමයි එතන මම කතා කරන්නේ. ඒකට අනිත් ටික උරි තිබුණා විකෝ.
ඒක සංකීර්ණ නිසා නේද?
ඔව්. ඒකයි. ඒක පටලව ගන්න ඕනේ. ඉතින් ඒකෙන් එතකොට දැන් එතකොට රූපස්කන්ධය කියනකොට ශරීරය කියන එක ගන්න පුළුවන්ද?
පුළුවන්. ආයතන 6 කියවම ශරීරය නියෝජනය වෙනවානේ.
රූපස්කන්ධය.
රූපස්කන්ධය. මොකද ආයතනයි නිරුද්ධයි කියන්නේ අපිට ශරීරයක් පනවන්න බැරි වෙන එකද?
ශරීරයක් පනවන්න බැහැ. එතකොට දැන් රහතන් වහන්සේගේ ශරීරයක් ගැන කතා කරන්න බැරි වෙනවා.
බැරි වෙනවා. රහතන් වහන්සේගේ සංතය අපි මේ හැම දෙයක්ම අපි විඥානයට සාපේක්ෂව පනවන්න වෙන්නේ අපිට කතා කරන්න වෙන්නේ. දැන් අපි කියන්නේ දැන් ඉතින් රහතන් අපි දැන් ඔය කතාවට රහතන් වහන්සේ කියලා එයා එළියට අරගෙන කතා කරන තමයි.
හැබැයි මම කතා කරන්නේ අපි මේ කෙලස් මත නෙමෙයි. අපි හිතමු දැන් අවිද්‍යාව දුරුනහම නැත්නම් තණ්හාව
දුරුනහම එහෙමනම් අපේ අවස්ථාවට දාලා තමයි කතා කරන්නේ. දැන් ඔන්න රහතන් වහන්සේ නමක් ඉන්නවා ඉස්සරහා උපජ්ජිපන් රහතන් වහන්සේ නමක් පෘථග්ජනෙක් එයා දකින්නේ කොහොමද? පෘථග්ජන මනසෙන්.
නැත්නම් ඒක තමයි මම කියන්නේ මේ පෘථග්ජන මනස නෙවෙයි දැන් කතා
කරන්නේ. නෑ නෑ ඒක තමයි. පෘථග්ජන මනසනේ
පෘථග්ජන මනසට දැන් කොහොමද තියෙනවනේ?
නෑ.
පංච උපාදානස්කන්ධේ
හැදෙලි ඔන්නේ නෑ. මම කියන්නන්නේ. දැන් ඔන්න අපි රහතන් වහන්සේ නමක් ගැන කතා කරනකොට
බෙන්
මේ විදිහට අර මේ විදිහට කතා කරන්න විදිහන්නේ. ඒ කියන්නේ දැන් ඕම් මේ රහතන් වහන්සේ දැන් ඉන්නවා මෙතන. පෘථග්ජනයාගේ මනසේ රහතන් වහන්සේ හැදෙන්නේ කොහොමද? ඊට පස්සේ රහතන් වහන්සේගේ මනසේ පෘථග්ජනයා හැදෙන්නේ කොහොමද කියලා මම ආකාර දෙකක්
කියනවා. ඔව්. හරි.
ඊට පස්සේ පෘථග්ජනයාට මේ පත් මේ රූප ආයම් කියන්නේ මේ පංචේන්ද්‍රියෙන් මේ දැකලිවල හදාගන්න ක්‍රමයට අමතරව ඕනනම් එයාගේ මනසෙන් කියන්නේ මනෝධාතයෙන් ඕනනම් මවා ගන්න පුළුවන් රහතන් වහන්සේ කියන්නේ. එතකොට ඒක
ආකාර තුනක්. ඔව්. එතකොට මේ මන ආයතනෙනේ
අපන ආයතනේ. ඔව්.
ඒත් ආයතනෙකින්
ඒත් තවත් ආයතනෙකින් එයාට
මම ඒ සලායතන වලින්ම
මනාව ගන්න පුළුවන්. එතකොට එතකොට ඔන්න මෙහෙම කතාවක් එන්නේ. එතකොට දැන් මේ දැන් මම ඉන්නවා. දැන් මම ඉන්නවා. එතකොට රහතන් වහන්සේ ඉන්නවා. තවත් අපිට දැන් පච්චුප්පන්නව පේන්නේ නැති තවත් රහතන් වහන්සේ ගැන කෙනෙක් ගැන මනසින් ප්‍රොජෙක්ෂන් එකක් හදාගන්න. එතකොට අන්න ඔය ආකාරයෙන් විතරයි තියෙන්නේ පුළුවන්. එහෙම නැත්නම් අපි නිකම්ම ඉන්නේ කොහොම රහතන් වහන්සේ කියලා ගත්තොත් එතකොට අපි එහෙම කතා කරලා තමයි මේක විසඳන්න ඕනේ. මම කියන්නේ වඩා පැහැදිලි වෙන්න. දැන් උදාහරණයක් ඕකම තමයි මහින්ද මහ රහතන් වහන්සේ පළවෙනිම වැඩම කරලා දේවානම් මර කවුද තිස්ස රජු වගේ අහපු ප්‍රශ්නය ඔබ තමයි. ඒ රහතන් වහන්සේ කෙනෙක් කවදාවත් නිකම් ප්‍රශ්නය අපිට ඉදි ඉස්සල්ලා අහපු ප්‍රශ්න ගත්තොත් එහෙම කියනවනේ. දැන් මේ මිනිහිට ඉන්න සත්තු මේ ඔබතුමාට වගේම තමයි මේ අටයට මේ ජීවණිය අයිති දින ඔබතුමා පාලකයා විතරයි කියලා. එතකොට කියන්නේ මහා ගැඹුරු අදහසක් මේකින් දෙන්නේ රජෙකුට අවශ්‍ය. එතකොට ඒ වගේ දැන් මේ අහන ප්‍රශ්නේ තමයි මේ අර මේ ආත්මභාවය අන්‍යත්භාවය අතර ওই භව විභව මේ පරිවර්තනය වෙන හැටි කොහොමද කියන එක තමයි අපි පෙන්වන්නේ. කියන්නේ මම ඉන්නවා. ඊට පස්සේ මට අමතරව මේ රහතන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට මමයි මේ රහතන් වහන්සේටත් අමතරව තවත් අපිට හිතා ගන්න පුළුවන් වෙන තව තව රහතන් වහන්සේ ඉස්සර කරන ක්‍රමයක්. ඔය තුනක සංකේතය. ඒ තුන තමයි එයා හිම හිතන්න පුළුවන් දෙකින් එක. ඒ අදහස් තමයි අතර මම හිතන්නේ ටෙස්ට් කරන්නත් කියලා මට හිතෙනවා. එහම අදියටම කියන්න බෑ. ඒක නම් ඒ පදනම ඉඳලා බැලුවොත් අපිට මේ දැන් ඔක හන්දෑනේ හිම දැන් අපි දැන් රහතන් වහන්සේ නමක් ගැන කතා කරනවා නම් හරි. ඕ රහතන් වහන්සේ ඉන්න පුතක් ධනයට දැන් මේවා පේන්නේ කොහොමද? ඔන්න මේක කතා ගන්න පුළුවන් ක්‍රමයක්.
නෑ මට ඔය ක්‍රම තුනක්වත් මොකක්වත් නෙමෙයි. මම කතා කරන්නේ එකම අරමුණකින් දැන් සම්මා දිට්ඨිය ඇති කරගන්න අපිට අවශ්‍යයි දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මාර්ගේ ඥාන. එතකොට අන්න අතෙන්ට අවශ්‍ය නිරෝධේ ඥානය සඳහා විතරයි මම මේ කතා කරන්නේ. හරි? හරි ඒකට පැහැදිලි නිරෝධේ ඥානයක් අවශ්‍යයි.
අපි සංකල්පේ වශයෙන් යන්නේ හරි. හරි. දැන් සංකල්පේ වශයෙන් යන්නේ.
නෑ ඕන විදිහකට යන්න මං කියන්නේ සත්‍ය ඥානය ඇති කර ගන්න නම් මෙන්න මේක අවශ්‍යයි. එතෙන්ට ගියේ නැත්නම් සම්මා දිට්ඨිය නෑ. හරි සමාධිත්‍ය නැති වුණත් මාර්ගඵල නැහැ. එතකොට ඔන්න ඔතන ඉඳගෙනයි මම කතා කරන්නේ. එතනින් එහාට නෙවෙයි.
වැදගත්ම ඕක තමයි සහ කතා
කරන්න මොනවද අරන් එනවා.
දීනිදන්නවට
ගන්න දෙන්න ඔය සඳහා විතරයි මම කතා කරන්නේ. එනිහට තර්ක කරලා වැඩක් නැහැ. අපි මේ නිකන් මේවා කරගන්න. මොකද එතන භයානක හොඳ දේ නම් සම්මාදිට්ඨිය ඇති වුණත් හොඳයි. එතන භයානකකම තමයි අපි සම්මාදිට්ඨිය කියලා යමක් හිතාගෙන ඒක සම්මාදිට්ඨිය නොවුනොත් හරි භයානක තත්ත්වයක්. අන්න ඒ සඳහා විතරයි මේ ධර්ම සාකච්ඡා කළ යුත්තේ. තනියට අපිට තර්කෙන් දිනන්නවත් මොකකටවත් විලමුවකටවත් නිවි. එතකොට එතන මන් දකිනවා මේ Nirodhi ඥානං කියන එක හරි වැදගත්. එතකොට ওই Nirodhi ඥානය ගැන තමයි මන් දකින විදියට ඔතන මේ මේ මේක සාකච්ඡා වුණත් මම කතා කරන්නේ ඒකට. හරි. එතකොට මේ සම්මාදිට්ඨිය සඳහා.
ඔව්. හරි.
එතකොට ඒ අපිට එතකොට නුවණක් ඕන රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව දුරු කළ මනස මොන වගේද කියලා රහතන් වහන්සේ කතාවත් අයින් කළා. අවිද්‍යාව දුරු වුණ මනස ඔයාලට වනම් තණ්හාව දුරු කළ මනස කිව්වත් හරි. හරි. ඒ මොහොත තමයි මම දකින්නේ.
මොහොත
කිව්වොත් බෑනේ. ඒ තණ්හාව දුරු කළ විතරක් කියලා කිව්වොත් අනාගාම මනසට එනවනේ ඒකට. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. අර කීනාශව කියනකොට මම අදහස් කරන්නේ මේ
අවිද්‍යාව
කියලා කියන්නේ බෑනේ. ඔව්. මොකද අවිද්‍යාවේ පටන් සේරම දුරු වෙන දස සංයෝජනම දුරු වෙන්න ඕන. ඒ පැත්තෙන් කිව්වා. හරි. ඊළඟට දුක සම්පූර්ණයෙන් ඉතුරු නැතුව නිරුද්ධ වෙන්න ඕන. ඊළඟට අනිත් පැත්තෙන් ඒ රාතන් වහන්සේ කියන හැම එකම. කීනා ජාති නරව මේවා නේද? ජාතියේ ශේකලා මේ ඒ කියන්නේ මං දකින්නේ නිවන සම්පූර්ණයෙන් අවබෝධ කළා.
හරි.
ආයි දුක පොඩ්ඩක්වත් ඉතුරු වුණ කතාවකට මං යන්නේ නැහැ.
හරි.
හරි. ඒ මට්ටමේ ඉඳන් තමයි මං ඔය ඔව්. එතන. ඒ මොහොත හැබැයි පිරිනිවන් පාන මොහොත නෙවෙයි. රහත් වෙන මොහොත. ජීවත් වෙද්දී. හරි. ඒ මොහොත තමයි මං දකින්නේ ජාති ජරා ව්‍යාධි මරණ සේරම දුරු වුණ මොහොත කියලා. ඒකයි අර දුක සම්පූර්ණයෙන් දුර වෙලා.
හරි.
ඊළඟට තවත් පංච උපාදානස්කන්ධ උපදින්නේ නැහැ. එතනින් එහාට. හරි?
හරි.
මොකද ඉපදුනොත් දුකනේ ආයි උපදින්නේ. ඒ නිසා
පංච උපාදානස්කන්ධය.
ඔව්.
පංච උපාදානස්කන්ධ උපදින්නේ නැහැ.
උපදින්නේ
නැහැ.
ඔව්. ඊළඟට එතනින් මෙහා තියෙන අපි ඔය සක්කාය දිට්ඨිය වගේ ඒවා කොහෙත්ම පැනවෙන්න විදිහක් නැහැ. හරි? එතකොට දැන් ඕකේ මම අර කිව්වේ සත්‍ය ඥානයට හිඳ මම සක්කාය දිට්ඨිය මට්ටමින් තමයි ඒක පටන් ගන්නේ.
ඔව්.
එතකොට මෙහෙම දෙයක් තියෙනවා. සූත්‍ර කීපයක් ගන්න පුළුවන් මේ මේ. එකක් තමයි මට මතකද දන්නේ ආනන්ද සූත්‍රය කියලා තියෙනවා.
ඔව් තියෙනවා.
ආනන්ද හාමුදුරුවෝ සෝවන් වුණා හැටි. යන කියන එක. හරි. ආනන්ද හඳුරෝ සෝවන් වුණ හැටි රහත් වුණ හැටි නෙවෙයි ඈ. ඒතර ඒකෙදි කියලා මං මේ මං නවක කාලේ මට මේ මේ කවුද මන්තානි පුත් හාමුදුරුව බොහොම උපකාර කළා. උන්වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කළා. උපාදායෝසෝ මොකද්ද කියන්නේ? අස්මීති හෝති. නෝ අනුපාදාය. හරි. කිංච උපාදාය රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. ඒ විදිහට වේදනා සංඥා සංකාර විඥාන පහතම කියනවා. හරි. ඒක මං තේරුම් අරන් තියන්නේ උපාදාය කියන වචනේ ඇසුරු කළොත් කියන විදිහට. හරි. ඒක මං ගත්තේ අර උපාදාය රූප ගැන එහෙම අපි කතා කරනවා. ඒකෙන් සතර මහා ධාතුව ඇසුරු කරගෙන උපාදාය රූපය වෙන්නේ කියන ඒ විදිහට මම තේරුම් ගත්තා. එතකොට ඇසුරු කළොත් තමයි අස්මිය තියෙන්නේ. ඇසුරු නොකරගෙන නෙවෙයි.
හරි.
හරි. එතකොට
අස්මිය කියලා කියන්නේ වෙමි කියන එක.
මම වෙමි. මම වෙමි කියන එක. එතකොට අන රූපය ඇසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි. වේදනාව ඇසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි.
මානෙ නැති වෙලාද සෝවන් කියලා දෙන තියෙන්නේ
නෑ 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 මේක අහලා ආනන්ද හැඳුරු සෝවන් වෙනවා මේ මේ දේශනාව
හරි ලස්සන තැනක්
ඉදරනේ ඔව් හරි හරි වටිනවා ඉතින් එතකොට දැන් ඔතනින් මට ආවා මෙන්න මේ මේ එතන උපාදාන කතාවකුත් නෑ මේ ස්කන්ධ පහ ඇසුරු කළොත් මම වෙමි කියන එක එනවා ඇසුරු නොකරගෙන නෙවි කියලා තමයි මේ දේශනාව යන්නේ ඒක නම් ඒක මට පස්සේ බලන්න කිව්වේ ආනන්ද සූත්‍රය හරි ඒක එකක් ඊළඟට මම ඉන්නේ අර ස්කන්ධයි උපාදාන ස්කන්ධයි කියන එක ඊළඟට එනවා ස්කන්ධ පණවන්නේ රූපස්කන්ධය පණවන්නේ අර 11 ආකාරයට කියලා දේශනාවක් තියෙනවානේ නේද 11 ආකාරයේ රූපයක් වේද මේක තමයි රූපස්කන්ධය
කාලය අවකාශය අතර කතාවක්
නේද නේද අපි අපි බෙදන්න ටික පැත්තක තියලා මේ 11 ආකාරය තියෙනවානේ ඒ 11 ආකාරයේ රූපයක් තියෙයිද ඔක රූපස්කන්ධය 11 ආකාරයෙන් මේ මොකද්ද වේදනාවක් තියෙනවා නම් ඒක වේදනා ස්කන්ධි ඔය විදිහට ස්කන්ධ පහ පැහැදිලි කරනවා ඒකත් සූත්‍ර කිහිපයක තියෙනවා ඕක
ඒක තුපාදක නෝ ඔකට ඒක ඕක නෝ උඩට වෙනස් සම්පූර්ණ වෙනස් කතාවක් මේ කාලය දැන් කාලේ ස්පේස් තියෙනවානේ ස්පේස් එකයි කාලයයි දැන් ඔය ස්කන්ධය
ඒ ටික පැනවෙන්නෙත් එතන
එතනනේ ඒතර ඕක මේ දැන් ඔබතුම සමහර දන්නේ ෆිසික්ස් වල ඔබේ ස්කන්ධය සහ කාලය අතර පරණා කියන එක
ප්‍රයත්න කරනවා ඔව් අදාගන්න කැමති නෑ ඒකයි ඔක් කිව්වේ ඒක ඕනේ නෑ කියලා මොකද අංගේ විද්‍යාව වැත්තක තියලා ධර්මය ගැන කතා කරන්නේ. ඔක කාලේ ස්පේස් විතරක් නෙමෙයි. ඔකේ මාන තුනක් තියෙනවා. ඒක මම වෙනම මම මේක
දුරේ වගේ මෙහෙම
කියලා කියනවා. ඒ ස්පේස් නේ.
ඒ ස්පේස්.
හීන ප්‍රණීතයිනේ මොකටද? ඒ තව මානයක්. මාන තුනක් තියෙනවා. මම ඒක පැත්තකින් තිබ්බේ ඒක හේතුකක් ඇතුව ඒක අවශ්‍ය නම් වෙනව කතා කරන්න බුණා ඒක මේකට දැම්ම අදාළ නැහැ දැනට 11 පොදුවේ ගන්නකො 11 ආකාරي දෙයක් තියෙනවා නම් ඒක මේ මේ ස්කන්ධයේ විදිහට ගන්නවා කියනවා හරි ඒ විදිහට පංචස්කන්ධයම විස්තර කරනවා මම හිතන්නේ මහත්ති පදෝපම හරි මොනවද ධාතු විභංග හරි ඔය වගේ සූත්‍රවල තියෙනවා කීප එක තියෙනවා ඉතින් ඔබතුමා දැකලා ඇති නේද එතකොට ඊළඟට මේ කතා කරපු සූත්‍රෙත් ඔය 11 ගැනම වෙන වෙනම කතා කරනවා හරි යම් කිසි රූපයක් අතීත වේවා අනාගත වේවා ඔහොමම ඒ 11ම කියලා තමයි අර සරිත් හාමුදුරුවෝ දැන් විස්තර කරලා දෙන්නේ හරි එතකොට මෙන්න මේ රූපයක් තියෙයිද ඒ නිසා මේ තථාගතයව පණවන්න පුළුවන්ද කියලා. හරි. එතකොට මේ තථාගතයව කියන එකෙන් මම ඔය රහතන් වහන්සේ කියන එකත් අදහස් කරනවා. හරි. කෙනෙක් මේ කෙනෙක් පණවන්න පුළුවන්ද කියන අදහස. එතකොට ඒවට නැහැ කියනවා නේද උත්තර දෙන්නේ. එතක ඊට ළඟට අහනවා මේ ස්කන්ධයෙන් තොරව කෙනෙක් පණවන්න පුළුවන්ද තථාගතයව කියලා තියෙන වචනේ. තථාගතයව පණවන්න පුළුවන්. හරි. ඒකේ ඒත් නැහැ කියනවා. එතනේ රූපය නිසා තථාගතයව.
හොඳට සියම කල්පනා කරලා බලුවා. එතනදී ඇත්තටම කියන්නේ මෙන්න මේ මේ රූපය නිසා. ඒකෙන රූපය නිසා දැන් මෙතන තථාගතයව කියන්නේ ආත්ම වශයෙන් අරගෙන අපි සක්කාය දිට්ඨියෙන් මේ කතා කරන්නේ. දැන් දැන් එයාට මේ 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 සාරිපුත් මහ රහතන් වහන්සේ මේ ඇඩ්‍රස් කරන්නේ සක්කාය දෘෂ්ටියාවේ සක්කාය දෘෂ්ටියනේ
අපිට
එතන තථාගතයෝ
කියන්නේ
තථාගත ආත්මය කියන එකනේ එතකොට දැන් ඔය කියන්නේ තථාගත යෝව පවතිනවා කියන තැනකට නෙමෙයි ඔය එන්නේ රහතන් වහන්සේ පවතිනවා අර ස්කන්ධ විදියට හැබැයි
ඒක හරි සක්කාය දිට්ඨියම තමයි
ඒක තමයි එතකොට මේ රූපය තුල අර
කෙනා ඉන්නවා
ආත්ම වශයෙන් ගන්න කෙනා නැහැ කියන එක තමයි ඔය කියන්නේ
ඔව් හරි ඒක තමයි
එතකොට අපිට ඒක හරහා ගින් නිගමනයකට එන්න බෑ රහතන් වහන්සේ කෙනෙක් පවතින්නේ නැහැ කියලා හරි ඒ ස්කන්ධ ප්‍රමාණකින් හරි පවතින්නේ නැතේ කියලා. යම් යම් ස්කන්ධ දැන් අර පහම නෙමෙයි අර මම කවක රූපේ හෝ තවත් දේවල්
නෑ ඕකේ ස්කන්ධ පහම වෙන වෙනමත් කතා කරනවා පොදුවේත් කතා කරනවා ඒක සමහර ඉඩෝ ප්‍රින්ට් අවුට් එකක් ඇති මේ රූපේ විතරක් නෙමෙයි වේදනාවත් කතා කරනවා සංඥාවත් කතා කරනවා සංරක් කතා කරනවා විඥානෙත් කතා කරනවා ඒක පැහැදිලිවම ඒවා වෙන වෙනම හරි දිග සූත්‍රයක් ඒක
පහම කතා කරන අවසන්කනේ ඔක යුනිවර්සලි ඇප්ලයි කරන්න කියලානේ ඒතර ගැලපෙන ගැලපෙන එක නතර හදන්න වාසිය
කරන හැබැයි මේ
බ්‍රහ්මේ උත්hari
නෑ එහෙම කතාවක් කියන්නේ නෑ ඒක කියන්නේ මේ නිසා කෙනෙක් පණවනවද කියන එක හරි
ඉතින් ඉස්සෙල්ලා මේ නිසා තමාව පණව ගන්න පුළුවන් දෙයක් හරහා මේව ඇනලයිස් කරලා බලලා මේවා දුකද අනිත්‍යද කියලා බලලා ඒක එහෙම දුකයි අනිත්‍යද කියලා බලබලා ඉන්නකොට අනාත්මයි කියලා මෙයාටම තේරෙනවා එහෙනම් තමාවත් පණව ගන්න බෑ එහෙනම් අනුන්ව පණව මේක එහෙනම් තමන්ට කරන්නේ මේ වෙනායකට මේක ඇප්ලයි කරලා බලන්න කියලා ඒක වෙනාය ගොඩ ඉන්නවට හදන්න අවශ්‍යලා තියෙනවා ඔය සෑම නිරසහනම කෙනෙක් මේ අතරින් එතන මෙයා ඒ තීරීම දාලා බලනවා හරි ඒගොල්ලන්ගේ මේ ඔය කියන රූප පංචස්කන්ධය ඇතුළට ආත්මයක් දාගන්න පුළුවන් දෙයක්. ඒකට එයාට තේරෙනවා නෑ එයාලගේ එකටත් දාගන්න බෑ කියලා. අන්න එතකොට එයා අනිත් දෘෂ්ටි වලට වැටෙන එක අතහැරලා මේක ගැන කලකිරීලා කලකිරීම වින්දා යගේ දැන් ඔය කලකිරීම කියන නෙමෙයි වඩා හොඳයි කියනවා නම්
නෑ කලකිරීම වචනේ තියෙනවා.
කැමැත්ත. දැන් කලකිරීම කියන වචනේ තියෙනවා. හැබැයි අපි සිංහල පරිවර්තනයේ වඩා හොඳයි මේ පාවිච්චි කරනවා කැමැත්ත නැති වෙනවා. අපි කලකිරීම කියනකට තව වෙනම අදහසකින් මේ ප්‍රකාශය හරි කියලා තමයි මම කියන්නේ.
ඔව්. මම කියන්නේ ඒක වැරදි. එතකොට ඊළඟට ඒක පිළිගන්නවා නේද ඊළඟට ඒක. ඊට පස්සේ අන්නහනවා අවත්‍යම කියන්නේ ඒකමයි සිතන්නේ හිද රූපය නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද අවත්‍ය අනිත්‍යද ය යමක් අනිත්‍ය වේද ඒ දුකද සැපද අවත්‍ය දුකයි යමක් අනිත්‍ය වේද දුක් වේද පෙරලෙන ස්වභාවයත් වේද රූපේ මාගේ මම වෙමි මාගේ ආත්මය රූපේ දෘෂ්ටි වශයෙන් දැකීමට සුදුසුද සුදුසු නොවේම හරි ඊළඟට වේදනාව සංඥාව සංකාරය විඥානය පහටම අහනවා හරි මෙතන මේ එකක් මේ අහන්නේ උපාදානස්කන්ධෙ නෙමෙයි ස්කන්ධේ විදිහටයි මේවා අහන්නේ ඈ ඊළඟට ඒ විදිහටම නේද අනිත්‍ය නම් දුකද සපද දුකයි අනිත්‍ය දුකද පෙරෙන ස්වභාවයත්තේ ඒ මාගේ මම මගේ ආත්මය දක්නට සුදුසුද ඇත්නේ සුදුසු නෝ අනේ ඒ අන්තිම ඡේදයේ අර 11 ආකාරයටත් ඕක දානවා හරි එහෙින් අතීත වූ හෝ අනාගත වූ වර්තමාන 11ම කියනවා එතන යම් කිසි රූපයක් වේද ඒ සියලු රූපය මාගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේයි ඒ තත්තු පරිත්‍යං අතත් ප්‍රඥාය ගතයි එතකොට ඔය විදිහට වේද අතීත වූ කියලා 11 ආකාර වේදනාවට දානවා සංස්කාරයට දානවා විඥානෙට දානවා හරි ඒ කියන්නේ අර පහම 11ෙන්ම කවර් කරලා තියෙනවා ඊළඟට ඇත්ත යම කියන්නේ මෙසේ දක්නා වූ ශ්‍රුතවත්තරේක ශ්‍රාවකසම රූපයෙහිද කලකිරේ අන්න ආදී වචනය එතන මම දකින්නේ මේ මේකත් එක්ක යන්නේ මෙසේ දක්නා වූ ශ්‍රුතවත්තරේ ශ්‍රාවක තෙම
මම නම්
කියන්නේ අර කියපු ටික
කලකිරේ කියන වචනේ වෙනකොට මම කියන අදහසක් විදියට මේ කැමැත්ත නැති කියන එක තමයි හොඳ වචනේ
කියලා. මොකද කලකිරේ
වෙන වචනක්
තියෙනවා. නෑ මට ඔව් මේකේ මට කලකිරේ කිව්වත් මට ගැටලුවක් නෑ. හැබැයි කලකිරීම ලෞකික කලකිරීම නෙවෙයි. මේ ඇත්ත දැකලා කලකිරීම. මේ ඇත්ත කියලානේ. නේද? මෙසේ දක්නා වූ ශ්‍රුතවත්තාරි ශ්‍රාවකතේම රූපේහිද කලකිරේ. නිකන් මේ වයසට යනවද කියලා කලකිරුණ නෙවෙයි. හරි. ඊළඟට
එතනත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතන ඒ කියන්නේ දැන් හරි. දැන් මේක අපි පරමාර්ථය. ඒ කියන්නේ විනිවිද දැකලා ඇතුලේ සුබ දැකලා පරමාර්ථය මත පදනම් වෙච්ච සත්‍යයක් තුලින් ඔව් අපි කලකිරෙනවා. හරිද?
ඇත්ත ඇති හැටි දැකලා.
දැකලා කලකිරෙනවා.
හරි.
හැබැයි කෙනෙක්
ඊට මෙහත් කලකිරෙන්න පුළුවන්.
සම්මුතිය දැකලා සම්මුතිය සත්‍යයක් නේ.
ඔව්.
සම්මුතිය
සත්‍යයක්. එතනත් කලකිරෙන්න පුළුවන්.
එතනත් කලකිරෙන්න පුළුවන්.
ඔව්.
දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා පරමාර්ථය දැකලා කල වෙච්ච සම්මුතිය අපි හරියට දකින්න ඕන. සම්මුතිය භාගයට නෙමෙයි, සම්මුතියත් මේ වගේම හොඳට කල්පනා
අපි හිතමු දැන් දෙතිස් කුණුකේ බලලා හරි මොකක් හරි මරණාසතිය කරලා හරි
ඒ කලකිරීමත් ඒ කලකිරීමත් අපේ නිවන් මාර්ගට යන්න පුළුවන් කලකිරීමක් කියලා මම කියන්නේ.
ඒක වෙන්න පුළුවන්. නෑ නිවන් මාර්ගට යන්න පුළුවන්. ඒක නිවන් මගමද කියන එක වෙනම එකක්. නිවන් මාර්ගට වැටෙන්න ඒ කලකිරීම ඇති.
මට හිතෙනවා ගොඩාක් අය නිවන් දැකලා තියෙන්නේ ඒකෙන් කියලා ඉස්සර.
නෑ
මම නිවන් දැකපු නිසා හරි.
නෑ ඒක
ඇත්තට කියන මම හිතනවා ගොඩාක් අය ඒකෙන් තමයි දැක්කේ කියලා. හැබැයි පරමාර්ථය නොදක දැක්කා කියන එක නෙමෙයි. පරමාර්ථය දැකලා නිවන් දකින්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපි අරක අපි දැන් අපි සම්මුතිය ගැන අපි
ලෞකික මට්ටමේ දැකලත් පුළුවන්.
පුළුවන් කියන එක අදහසක් තියෙනවා.
ඔව්. එතන මගේ මෙහෙම අදහසක් තියෙන්නේ. දැන් එතනින් කලකිරීම ඇති වෙලා අර මාර්ගේ වඩන්න මේ ලොකු ශ්‍රද්ධාවක් එනවා කියන එක. ඊට පස්සේ යා මාර්ගේ හොයාගෙන යනවා ඒක ඉක්මනට අවබෝධ වෙන්නත් පුළුවන්, එමින් අවබෝධ වෙන්නත් පුළුවන්. يعني සසර බයක් ඇති වෙන ගතියක් එනවා. හරි? ඒ මගේ අදහස තියෙන්නේ. මොකද අතනින්ම අවබෝධ වෙලා
මේකෙනුත් වෙන්නේ කලකිරෙන කෙනෙක් කැමැත්ත නැති වෙන එක මේකෙනුත් වෙන්නේ අරකෙනුත් වෙන්නේ කැමැත්ත නැති වෙන එකයි.
හැබැයි මේ දෙකේ ප්‍රඥාවේ වෙනසක් මන්ද
වෙනසක් තියෙන පුළුවන්.
ඔව්.
හැබැයි ඒ
මොකද මෙතන ආර්ය ප්‍රඥාව ඉන්නේ.
හැබැයි මෙහෙමයි.
දැන් අපි අතන එකට මං ආර්ය ප්‍රඥාව කියන්න කැමති
නැහැ. හිතනවා පරමාර්ථය තුල ප්‍රඥාව එනකොට වැඩෙනකොට ඒක ආර්ය කියලා. අනිත් එකේ වැඩෙනකොට ආර්ය නොවේ කියලා අපිට හැඟීමක් එහෙම තියෙනවා අපිට. එහෙම පොඩි
පරමාර්ථ තිබන් වචන තහන් හදලා අහන්නේ නැතුව හිටියේ. දැන් ඔය පරමාර්ථය කියලා අදහස් කරන එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය අභිධර්මයේ තියෙන කොටස නෙමෙයි මම පරමාර්ථය කියලා මම අදහස් කරන්නේ.
එහෙම වෙන්න පුළුවන්.
හරි.
එතකොට මම කියන්නේ
හැබැයි මේ කියන කතාව ඒ කියන්නේ යථාභූත ස්වභාවය කියන එක.
නෑ මේකට මම ඇඩ් කිරීමක් ඔය කරේ. මොකද දැන් කලකිරුන දැන් ප්‍රඥාව ඉතින් වෙන්න ඕන කාරණා තුනානෝනේ අපිට මේ ඒකේ හොඳ නරක බලන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන් මේ කියන්නේ ප්‍රඥාවෙන් ඒක දැකීමේ හැකියාව ඊට පස්සේ තීරණය ගැනීමේ හැකියාව සහ ප්‍රහාණය කිරීමේ හැකියාව ඔය තුනනේ
ඒ
කියන්නේ දැන් ප්‍රඥාව තියෙනවා නම් ප්‍රඥාව කියලා කියන එකේ කොටස් තුනක් වෙන්න ඕන එයාට
ඒක සුතමය චින්තාමේ ඒකත්ද
නෑ
නෑ
පරිඥා කියන්නේ ප්‍රහා මේ
පරිඥය අභිඥය ඒ පැත්තේ
එතකොට දැන් අපිට එහෙම සාමාන්‍යයෙන් සම්මුතිය මත පිළිපිලා ඉඳගෙනත් අපිට දේ දකින්න පුළුවන් නම් තීරණයක් ගන්න පුළුවන් නම් අපි හිත ඇතුලේ මේක දුකද නැද්ද කියලා සහ අපිට ප්‍රහාණය කරන්න පුළුවන් නම් දේවල් අරකට සාපේක්ෂව මේක කොච්චර ස්පීඩ්ද නැද්ද කාට කාටද ඇප්ලයි වෙන්නේ අර කාටද ඇප්ලයි වෙන්නේ මේ කාටද ඇප්ලයි වෙන්නේ කියන එක වෙනස්. හැබැයි මම හිතනවා මේ ඔය ක්‍රම දෙකම අපේ වැඩි අවධානයට ලක්ගෙන මලක් පූජා කරනකොට නිවන් දකින්න ක්‍රමයි. අර අපි මෙහෙම වුණනේ.
ඔතන මං දකින්නේ ඔය පැත්තෙන් යනවට වඩා මං දකින්නේ මෙහෙම ಜಾති දෙකක් මාර්ගයේ කොටස් දෙකක් තියෙනවා. පූර්ව ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව දෙකම මාර්ගයේ තමයි. හරි. පූර්ව ප්‍රතිපදාවත්
අපර ප්‍රතිපදාව වගේ දෙහෙමද?
ඔව්. ඒ කියන්නේ පූර්ව ප්‍රතිපදාවේ තියෙනවා කලකිරීමක් එනවා. ඒක උදව් වෙනවා මාර්ගයේ සමහර කොටස් වලට. සමහර කොටස් කිව්වේ උදාහරණයක් විදියට නීවරණ ටික යටපත් කරගන්න. හරි? හැබැයි ආර්ය දර්ශනේ එනකන් ආර්ය දර්ශනේ කියලා මම අදහස් කරන්නේ චතුසත්‍ය. ඒක එනකන් මාර්ගේ කොටසක් වුණාට ඒකට ආර්ය මාර්ගය කියන්න බෑ. ඒක පූර්ව ප්‍රතිපදාව.
ඒක යම්කෝම හරි.
ඔව්. ඒ දෙකෙන් තමයි මම දකින්නේ. එතකොට මෙතනින් මෙහා කලකිරීමක් තියෙනවා නම් පූර්ව ප්‍රතිපදාවේ කලකිරීම. මේ දර්ශනය ඇවිල්ලා කලකිරෙනවා නම් ආර්ය ප්‍රතිපදාව. විදිහට තමයි මම දකින්නේ. දර්ශනය කිව්වේ චතුරාර්ය සත්‍ය ගැන.
ඒනම් නිකන් අර මේ ඇඟ ඇතුලෙන් එකක් තියෙනවා මේ දැන් මේ ප්‍රතිපෝය අපි මේ කරන දේ වැරදි කෙනෙක් නෙමෙයි. හැබැයි මලක් පුදනකොට බුදුන් වදිනකොට නිවන්
දැකන්න පුළුවන්
කියන එක විශාල වශයෙන් කියන එක හිත ඇඟ ඇතුලෙන්
එන්න පුළුවන්. නෑ ඒකේ මම දකින්නේ ඉස්සෙල්ලා පූර්ව ප්‍රතිපදාව යගේ වැඩෙනවා. ඒක උදව් වෙනවා ආර්ය ප්‍රතිපදාවට එන්න. අර මූලික කලකිරීම හැබැයි මම දකින්නේ මේ පූර්ව ප්‍රතිපදාවට අවශ්‍යයි. ඒකම උදව් වෙලා එයා දර්ශනේ ඇති කර
ගන්නවා.
ඔව්. එතකොට මේ හැබැයි මේ කලකිරීම කියන්නේ දැන් මෙතන මේ වගේ ඇත්තක් දැකලා මොකද මේ ටික පැහැදිලි කරනවනේ.
ඔව්.
රූපේ ගැන වේදනාව ගැන ওই පහ ගැනම මේ විදිහට දැකලා ඒක මෙහෙමම කියනවා මෙසේ දක්නා වූ කියලාම තියෙනවා පාලිනුත් ඇති ඒක. හරි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකතෙම රූපේහිද කලකිරේ. ඒතර ඒක අරකට රිෆර් කරලාම තියෙනවානේ.
ඔව්.
මෙසේ දක්නා වූ කියලා. එතකොට ඒ නිසා මේ වේදනායිද කලකිරේ, සංඥායිද කලකිරේ, සංකාරයිද කලකිරේ, විඥානයිද කලකිරේ. කලකිරුනේ නොයලේ. නොයලීමෙන් මිදේ. මිදුණු කල්හි මිදුනේ යයි ඥානය ඇතිවේ. හරි. එහෙනම් මෙතන තියෙන ඉදීම ක්ෂේවිය කියන්නේ කීනා ಜಾති කියන එක වෙන්න ඕන අය. ඊළඟට මාර්ග භ්‍රමචර්යාවෙහි රස නිමවන ලද්දේය, ප්‍රයතු කරන ලද්දේ. ඒ කියන්නේ මේ රහත් උනා කියන එක නේ කියන්නේ. හ්ම්. ඊළඟට අහනවා අවත්‍යමකේනි ඒ කුමයි හංගින්නේ හිද? රූපේ සත්‍යයයි දක්න්නේ හිද? අනේ දැන් අර ටික කොහොම විස්තර කරලා ආයේ එනවා මේ මේ සක්කාය දිට්ඨිය ගැන ප්‍රශ්න ටික දැන්. හ්ම්. හරි. අවත්‍යනේ එනෝ එනේ වේදනාව සත්‍යයයි දක්න්නේ හිද? එහෙමත් වෙන්න මේක මේ අර 11 ආකාරයටම දානවා අතීත වූ අනාගත වූ එහෙම. හරි. 11 ආකාර රූපෙට 11 ආකාර වේදනාවට මේවා සත්‍යය විදිහට දකිනවාද? ඊළඟට ඒ සංඥාව මාගේ නොවේ, මම නොවේමි, මාගේ ආත්මය නොවේයි තත්ත්ව පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුය. සංඥාව සත්‍යයයි දක්නෙහිද? ඇවත්නියේ නොවේමේ. සංස්කාර ස්කන්ධය සත්‍යයයි දක්නෙහිද? ඇවත්නියේ නොවේමේ. විඥාන සත්‍යයයි දක්නෙහිද? දැන් ඔතන මේ මේ මම අඩු කරලා තියෙන්නේ අර 11 ආකාරයම කවර් කරලා තමයි අහන්නේ මේවා සත්‍යයයි දක්නෙහිද ය නොවේමේ කියන එක. හරි. ඊළඟට මම දන්නේ මේ සත්‍යය කියන එකට පාලි වචනය අතන මොකද්ද තියෙන්නේ කියලා.
ඒක තමයි බැලුවා.
ඔව් මට මතක විදිහට ඔතන තථාගතයෝ කියලා
පාලි වචනය. තථාගතය කියලා තමයි ඇත්ත කියන්නේ. හ්ම්. ඒක තමයි.
අයියෝ කවන්නේ.
කවන්නේ අපි ඒක කොහොමද ගමු?
මම හිතේ මොකක් මොකක් තිබුණත් මං සත්‍යය කියන එකටත් මං එකඟයි යතන පාලි වචනේ මොකක් තිබුණත් හරි මම තේරුම් ගත්ත විදිහට ඒක ගැළපෙනවා සත්‍යය හරි පුද්ගල හැඟීම කියන එක මං
ගන්නවා අත්තාමයේ කියලා තියෙනවා
අන්න හරි පුද්ගල හැඟීම හරි
අත්තාමයේ කියලා කියනද ඒ ආත්මය කියන එක තමයි ඔතන ගන්න තියෙන්නේ සමන්නේ සත්‍ය කියලා ගමුකෝ
ඒක ඔය ටික මම එච්චර මේවා කොහොම හරි සත්‍ය පුද්ගල හැඟීම කියමුකෝ හ්ම් එතකොට මේ පහ ඒවද කියලා දකින්නවද කියලා අහනවා නේද? මේ පහ 11 ආකාරය. හ්ම්. එතන තමයි මම අර ස්කන්ධ කතාව දාන්නේ මේ 11 ආකාරෙම ඉස්සෙල්ලා මම කියාගෙන ආවේ කතාව. එතකොට ඒ ටික ඔක්කොම මෙතන කවර් කරනවා. 11 ආකාරයේ යම් කිසි දෙයක් තියෙයිද? ඒකක්වත් සත්‍යය විදිහට ගන්න පුළුවන්ද කියන එක තමයි මේක යහන්නේ. හරි. ඒක එයන වෙන්නේ ඊළඟට අහනවා ඇත්තම කියන්නේ ඒකමයි සිතන්නේ හිද රූපය කෙරෙහි සත්වතෙම වේයයි දක්නෙහිද එයන වෙන්නේ රූපෙන් තොරව සත්වතෙම වේයයි දක්නෙහිද එයන වෙන්නේ වේදනාවෙහි සත්වතෙම දක්නෙහිද එයන වෙන්නේ වේදනාව හැර සත්වතෙම
දක්නෙහිද
ඒ කියන්නේ ඔව් මේකේ දකින්නවද ඒකෙන් තොරව දකින්නවද කියලා ඔය පහටම අහනවානේ හරි ඒ නිසා දකින්නවද ඒකෙන් තොරව දකින්නවද එන ඔය මේ කියනවා ඊළඟට ඊළඟ එකේ යහන එච්නම් කියන්නේ රූපය වේදනා සංඥා සංකාර විඥාන යන පස සත්‍යයයි දක්න්නේ ඒ කියන්නේ පහම එකතු කරලා අහන ඉස්සලා වෙන වෙනමයි දැන් පහ එකට අහනවා මේ පහ සත්‍යයයි විදියට දකින්න එන ඔය නේ ඊළඟට අහනවා මේ රූප නැත්තේ වේදනා නැත්තේ සංඥා නැත්තේ නැතන කියන්නේ මේ පහම පොදුවේ නැතුව කියන එක. හරි. එතකොට ඒව නැතුවත් සත්‍යය දක්නේ නැහැ. හ්ම්. එතකොට අන්න. එවත් සමයම කියන්නේ මෙහිදී ඔබට මේ ආත්මයේහිත සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් සත්‍යයක නොලැබෙන කල්හි. හරි. ඒ එතන මම දකින්නේ මේ මොහොතේ. හ්ම්. ඒ කියන්නේ රහතන් වහන්සේ ජීවත්ව ඉද්දි කියන මට්ටම. චීනාශ්‍රවතෙම ශරීරයාගේ ભેදයෙන් සිඳෙන්නේ ය වෙනසෙන්නේ මරණින් මතු නොවන්නේ යයි ඒ ප්‍රකාරයෙන් බුදුන් විසූ ධර්ම දේසු ධර්මයේ දනිමි යන තොපගේ ප්‍රකාශය සුදුසුද එතන මම තේරුම් ගන්නේ දැන් රහතන් වහන්සේ ජීවත්ව ඉද්දිත් මේ සත්වයා පුද්ගලයා ලැබෙන්නේ නැත්තම් රූපේ හින්දා හරි මේ වේදනාව හින්දා හරි මේ පහ හින්දා එහෙම මේ මොහොතෙත් ලැබෙන්නේ නැත්තම් මරණයන් මස් මේ මැත්තේ නැහැ කියන ප්‍රකාශය සුදුසුද කියලා.
හරි ඒක බලන්නකෝ තාම පොඩ්ඩක් කල්පනා කරලා ඒක දැක්ක පාර්ම එහෙම
ඔව් මට තේරෙන්නේ මේ විදිහටම
කියන එක. ඔව් ඒක එහෙම ගත්තොතින් එහෙම මට දැක්ක විදිහට ලොකු ප්‍රශ්නයක් අපි පැටලෙනවා කියලා.
මොකක්ද ප්‍රශ්නේ?
දැන් එතකොට දැන් රූපය දැන් මෙතන මෙයා ගන්නෙ ඒ රූපය තුල ඔය කියන ආත්මය තියෙනවා. ඒ රූප බහම තුල ඔය ආත්මය තියෙනවා. ඒව බිඳුනහම නැති වෙන අපේ අදහස නගන්නේ.
ඔව්.
දැන් මේකෙදි ප්‍රති
එතකොට ඒක යහන්නේ මේ මොහොතෙත් මෙහෙම කෙනෙක් නැත්නම් ඒව බිඳුනහම කතා කරන එක වැරද්දක් තියනවාද කියලා.
ඔව්. දැන් මේ කය ඇතුලේ මේ හොඳට පරීක්ෂා කරලා බලනකොට මේ කියන මොහොතෙත් ඔය ආත්මය කියන එක නැත්තම් ඔය ආත්මය කෙනෙක් නැත්තම් දැන් අපහු ඇයි මරණයට පස්සේ ඔය ආත්මය ගැන කතා කරන්නේ? ඔය ආත්මය කියන අදහස උතනින් ප්‍රතික්ෂේප කරන්න කියන එක.
ඔව්.
ඔය කියන්නේ ආත්මය කියනක උතනින් ප්‍රතික්ෂේප. ඒතර යන්නේ සක්කාය දිට්ඨිය කියන එක දෙනින් බෙදෙනවා.
ඔව්.
දැන් ඒකෙන් අපිට අදහස් කරන්න බෑ. ඒකෙන් අපිට අදහස් කරන්න බෑ. ඒක එතන දැන් මේ මොහොතේ ඒක නැතේ කියලා කිව්වට දැන් රහතන් වහන්සේගේ මේ ස්කන්ධ પરම්පරාව නැතේ කියන එක ඒකේ අදහස් කරන්නේ
නෑනේ. ඔව් දැන් සක්කාය දිට්ඨිය නැහැ කියන එක තමයි මේ අදහස්
කරන්නේ.
ඒ කියන්නේ
අනිහරි
පුද්ගල
එතකොට
සංකල්ප
එතකොට සරක් මේ ස්කන්ධ પરම්පරාව තියෙන ස්කන්ධ પરම්පරාව පිරිනමනින් පස්සේ නැති වෙනවා. එයාට
එහෙම කතාවක් මෙතන කියන්නේ නැහැ.
ඒක
ඔයාගේ අදහස.
අදහස. ඒක අපි බලමු එහෙමද කියලා. ඒක වෙනම බලමු. මේක තමයි. ඒක සෙකන්ඩ් ස්ටෙප් එක. ඒක මම කියන්නේ අපි කලින්ම මෙතන ඒ අදහසට එන්න එපයි කියන එක. ඒකයි.
මෙතන මම ගන්නේ මෙතන මම ගන්නේ පුද්ගලයා කියන එක මේ මොහොතේ පණවන්න බැයි නම් ඔය කය බිඳිලා ගියාම එයා ගැන කතා කරන එක තේරුමක් නැහැ කියන කතාව තමයි මෙයාට කියන්නේ.
දැන්
මෙයා මෙයාගේ අදහස ඒකනේ. කය බිඳුනහම රහතන් වහන්සේ නැහැ කියන එකනේ මම කියන්නේ.
බිඳුනහම රහතන් වහන්සේ කියලා පුද්ගලයා ප්‍රඥාක්තිය පණවන්න බැහැ කියන එක නෙමෙයි මේකේ අදහස.
මෙයා තිබුණ මතය මොකද්ද? සීනා ශ්‍රවතෙම ශරීරයගේ ભેදයෙන් සිඳෙන්නේ වෙනසෙන්නේ මරණින් මතු නොවන්නේ යයි. ඒ ප්‍රකාරයෙන් බුදුන් විසූ ධර්මයේ දනිමි කියන එකනේ. එතකොට ඒක සුදුසුද කියලා නේ
අහන්නේ.
ඒකේ උත්තරෙත් ඕනනම් ඒක. කියමුක මේ පෙර නුවණ නැත්තා වූ මට ඊළාමක දෘෂ්ටිය ඌයේය. ආයස්මත් සාරිපුත්‍ර ස්තවරයන්ගේ මේ ධර්මදේශනයේ මේ අසා ඊළාමක දෘෂ්ටියද ප්‍රහීන විය. මා විසින් ධර්මයද අවබෝධ කරන ලද්දේයයි.
එතකොට යාට උනේ මොකද්ද කියලා බලමු අපි. එතකොට යාට උනේ එයාට මේ රූපේ තුල ආත්මය නැහැයි
කියන අවබෝධය ආවා.
ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ එයා ඊට පස්සේ කල්පනා කරනවා හරි. දැන් රහතන් වහන්සේ පිරිනුවන් පානකොට ඒ රූපේ ඇතුලේ ආත්මය තිබිලා ඒක නැති වෙලා නෙමේ නැවත නූපදලා ඉන්නේ. රහතන් වහන්සේ
මේ මොහොතෙත් නැති
නෑ මේ මොහොතේ මේ රහතන් වහන්සේගේ ඒ නැතිවීමට හේතු වෙන්නේ ඒ රහතන් වහන්සේ කියලා කෙනෙක් ඒක නැති වෙන්න හේතු වෙන්නේ උන්වහන්සේගේ තුල වෙනත් අර මාර්ගය එයාගේ තියෙන වෙනත් දේවල් නැති වෙලා මෙන්න මේ දේවල් නැතිවීම තුල මෙන්න මේ දේවල් අනිත් පැත්ත ගැසීම තුල තමා මේ ස්කන්ධ પરම්පරාව නැති වෙන්නේ. එහෙම නැතුව කය ඇතුලේ ආත්මයක් තිබිලා ඒක නැති වෙලා නෙමෙයි නැති වෙන්නේ කියන දැනුම තමයි යට එන්නේ. සක්කාය දිට්ඨිය නැති
වෙන්නේ. කියන්න හදන්නේ නේ. රූපය බිඳිලා ගියාට ගිහිල්ලා රහතන් වහන්සේ නැහැ කියන එක නෙවෙයි.
හරියටම හරි.
තව හේතු නැති වෙලා රහතන් වහන්සේ නැති වෙනවා.
හරියටම හරි. ඈ? අන්න ඒක තමයි. ඒ තේරුම් කරන් මට මගේ අදහස
ප්‍රකාශ කරන්න. ඒක තමයි. තේරුම් ගන්න ප්‍රශ්නේ. තන තමයි මට වගේ කියන දේ තේරුනේ. කියන්නේ රූපය නැතිවීම නිසා රහතන් වහන්සේ නැති වෙනවා කියන එක දැන් ආත්මය හරි මොකක් හරි නැහොති කියලා නේ කියන්නේ. මොකුත් නැහැ. හරි. එතකොට ඒක රූපය බිඳු නැහැ හින්දා විතරක් නෙමෙයි වෙනත් හේතු හින්දා
රූපය කොහොමද බිඳලා නැතිනේ? එයා දන්නේ
නැහැ. ඒක තමයි කියන්නේ.
ඔව්.
දැන් රූපය බිඳු නැහැ හින්දා රහතන් වහන්සේ නැහැ කියලානේ මෙයා කියන්නේ. දැන් ඒක පාපක දෘෂ්ටියක් වෙලා තියෙන්නේ. වා කියන්නේ රූපය බිඳු නැහැ හින්දා විතරක් නෙවෙයි තව හේතු බින්දුන හරි නැති වුණා.
ඒක තමයි අර මාර්ගේ පේන්නේ. එයා සෝවන් වෙන්නේ නැත්තේ ඒකයි.
ඔය දැන් ඉන්නකො ප්‍රශ්නේ දෙයිරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා උත්තරය අහන්න ගලි. රූපය බින්දුන හින්දා රහතන් වහන්සේ නැති වුණා කියන්නේ රූපය බින්දුන හින්දා විතර නෙවෙයි. ඒ හින්දා ඒක දෘෂ්ටියක්.
නෑ රූපය තුල ආත්මය දිනවා කියලා හිතාගෙන ඉන්නානේ. ඒතර එයා හිතාගෙන ඉන්නේ හරි. ඊගාවාත්මෙට මේ ආත්මෙ නොයන්ද නම් රූපය බින්දෙන්න ඕන කියලා. ඒක වැරදි. ඊගාවාත්මෙට මේ ආත්මෙ නොයන්ද නම් රූපෙ විතරක් නෙමෙයි වෙන්න ඕන. වෙන තව දේවල් දිනවා කැදෙන්න ඕන ටික.
ඒ කියන්නේ එතෙන්ට එනකන් දැන් ඔයා කියන විදිහට මම දන්නේ ඔයා ඒකද අදහස් කරන්නේ කියලා. එතකන් ආත්මය තියෙනව මොකක් හරි විදිහට කියන කතාවක් තමයි මට තේරෙන්නේ.
අනිවාර්යයෙන්ම
මම ඒක පැහැදිලි කරන්න තාපොඩ්ඩකින්. මොකද ඒකට තමයි මම කතා කරන්නේ. ඒ කියන්නේ මොකද මම ඒකට පැහැදිලිව මම විරුද්ධයි. මේ රහතන් වහන්සේගේ ආත්මය මොකක් හරි හින්දා තියෙනවා කියනවා නම් එතකොට මම එහෙනම් විරුද්ධයි. මොකද එතන පවතින්නේ
කොහොමද කියන එක මම කියන්නම්.
කොහොම පැවතුණත් ඒක පවතිනවා කියනවා නම් මම ඒක දහමට විරුද්ධයි කියන එකේ තමයි මම ඉන්නේ.
මම කියන කතාව කොට පස්සේ ඒක
මම මොන වචන වලින් කිව්වත් මූලික දහමට ඕක විරුද්ධයි කියන එකේ මම ඉන්නේ.
නෑ. අපි බලමුකෝ ඉස්සල ඒක අහලා බලමුකෝ.
මොකද ඔතනම ඔය කරුණම තමයි මම මේකෙන් මේ මම දකින පැත්තෙන් දැන් ඔය ඒ අදහස කැඩෙන්නමයි මේකට උත්තරේ දෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ කතාව මේ මම කියන්නේ මේ ප්‍රශ්න මේ මතය කියන්නේ යම්කිසි හේතු නිසා යම්කිසි හේතු කියන්නේ ඒ ಜಾති පහමයි ඒ වයින් අමතරව නෙමෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා දැන් අපි විශ්වාස කරනවා කියමු අන රහතන් වහන්සේගේ අර නොපිදී මොකද්ද මේ પરම්පරාවක් තියෙනවා මේ බිඳි බිඳි යන මොකක් හරි પરම්පරාවක් තියෙනවා රූපෙත් දාලම ඕන්නම් කියන්නම් කුවේ ස්කන්ධ පහ තියෙනවා පිරිනිවන් පානකම් හරි. එතකොට ස්කන්ධ පහ තියෙනකන් රහතන් වහන්සේ ඉන්නවා කියන කතාව. අන්න ඒක ඔය ස්කන්ධ පහම බිඳිලා ගියාට පස්සේ නැහැ කියන කතාව. හරි.
ස්කන්ධ પરම්පරාව නෑ කියන එක. කොටින්
ස්කන්ධ પરම්පරාවනි ස්කන්ධ પરම්පරාව පිරිනම් පෑවට පස්සේ නෑ.
ස්කන්ධ
හැබැයි ස්කන්ධ પરම්පරාව පිරිනම් පානකම් තියෙනවා. ඒ තියෙනකොට රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. එයා ස්කන්ධ પરම්පරාව නැති වුණා හින්දා නැහැයි කියන කතාව. දැන් ඕක මම දකින්නේ ඔය කතාව කියන්න පුළුවන් සක්කාය දිට්ඨිය තියෙනකන් විතරයි. සක්කාය දිට්ඨිය දුරු වුණා නම් ඔය කතාව කියන්න බැහැයි කියන තැන මම ඉන්නේ. මොකද මේ මෙතන මේ වෙන වෙනමත් වෙන්නනවා පොදුවෙත් වෙන්නනවා මේ පහ නිසා කෙනෙක් පණවයිද ඒක වෙන්න බැහැයි කියන එක. මේ ප්‍රශ්න උත්තර වල
ඒක බලන්න ඒ පහ වෙන වෙනම අරන් කියන්නේ ඒව ඇතුලේ ආත්මය කියලා එක ගන්න එපයි කියලා. ඒක ඇතුලේ ආත්මය කියනවා හරි ඒකට ආත්මය ඇසුරු කරනවා කියන්න බං. ඒ පහේ ආත්මය ඇසුරු කරනවා කියන අරගෙන ඒව නැතුණාට පස්සේ කය විතර හරි මතක් හරි විතරට පස්සේ මේක එහා පැත්තට මාරු වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ කියන අදහසට එන්න එපා කියලා.
එතකොට ඒ වයින් තොරව ආත්මයක් ගැන කතා කරන්නේ කොහොමද?
මෙහෙම එතකොට එහෙම නෙමෙයි. මෙන්න මෙහෙමයි ඒක දකින්න ඕන. කොහොමද ඔයා හොඳට මේක මේ නාම රූප පරීක්ෂා කරලා බලන්න කැරි උන කඩලා බලලා අනිත්‍ය දැකලා දුක දැකලා හරියට තීරණය ගන්න මේක තුන නම් ඔය කියන ආත්මේ නැහැ. හරි. තීරණය කරනවා මේ ඔය
කියන ආත්මය නැහැ කියන එක නෙමෙයි ආත්මයක් පණවන්න බැහැයි කියන එක.
ආත්මය
නැත දෘෂ්ටියක් නෙවෙයි.
ඔව්.
හැබැයි ඇත නැත දෙකටම එන්න බැහැයි කියන
එක. ආත්මයක් පණවන්න බෑ එතන. එතන ආත්මයක් පණවන්න බෑ. එතකොට ඒ ආත්මයක් පණවන්න බැරි හින්දා මම හිතනවා නම් එහෙම බැරි කොට තියෙන දැනදී මේ කය නැතුණාට පස්සේ ඒ ආත්මය යන්නේ නැත්තේ කය නැතිවීමෙන් හින්දා
නෑ නැති වුණාට පස්සේ කතාව නෙමෙයි දැන් මම කතා කරන්නේ තියෙන කොට
හරි
රහත් වුණ වෙලාවේ ඉඳන් පිරිනිවන් පානකම්. හරි? මොකද රහත් වෙන මොහොතෙන් පස්සේ කිසිම පුද්ගල හැඟීමක් පණවන්න බෑ කියන එකේ තමයි මං ඉන්නේ.
රහත් වුණාට පස්සේ කිසිම රහත් වුණාට පස්සේ රහතන් වහන්සේ තුලද?
ඔව් රහතන් වහන්සේ තුල කියලාවත් පණවන්න බෑ කියන එකේ තමයි මං ඉන්නේ.
ඒකයි ඒක නේද
ඒ අර ඉස්සලා කිව්ව කතාව මේක නෙමෙයි. මොකක්ද ඒක මට තාම තේරෙන්නේ කියන එක.
දැන්
මේ යම් කිසි දෙයක් තියෙනවා කිව්වේ මොකද්ද ඒකට? පිරිනම් පානකම්.
පිරිනම් පානකම් නේද?
ඔව්. ඒ
කියන්නේ
ජීවත් වෙද්දි මං අහන්නේ
නාමෙම ක්ලේශ පරිනිර්වාණය දක්වා.
ඔව්. ක්ලේශ පරිනිර්වාණය රහත් වෙනකොටනේ. ස්කන්ධ පරිනිර්වාණය
දක්වා. තවත් මං ඒක විස්තර කරන්න කොහොමද? ඔන්න මෙන්න ඔබට මම
දැන්. ඔව් මොහ වචන නෙමෙයි දැන් රහත් වුණ මොහොතේ ඉඳන් පිරිනම් පාන මැරෙනකම් කියලා ගන්නකො අපි
ඉතින් හරි. රහත් වුණ මොහොතේ ඉඳන් පිරිනම් පාන දක්වා මොන මාර්ම කතන්දරයක්වත්
නැහැ. තා එන මොකද්ද ඉස්සෙල්ලා තියෙනාගේ? මේ ප්‍රශ්නේ තේරුන්නේ නැහැ ඒකට.
ස්කන්ධ පරම්පරාවක්
තියෙනවනේ. ඒකත් මං එච්චර පිළිගන්නේ නැහැ.
ඒ මගේ
ස්කන්ධ පරම්පරාවක් තිබුණත් මොකක් හරි ආත්ම සංකල්පයක් තියෙනවද?
ස්කන්ධ පරම්පරාවක් තිබුණත් ආත්ම සංකල්පයක් නැහැ. ඒක තමයි ඒ අන්න එක තමයි ස්කන්ධ පරම්පරාව තුළ දැනට තියෙන ආත්ම හැඟීම නැති කරගන්නේ කොහොමද කියන එක තමයි මාර්ගය. දකින්නේ. යාන් ඒක දකින්න ඕනේ. දැන්
මාර්ගයේ තියෙන
දැන් අපි ආත්මය නැති වෙන්නේ ස්කන්ධ නැති වෙලා නෙමෙයි. ස්කන්ධ තියෙන තුළ ආත්මීය ගතිය නැති වෙන්නේ කොහොමද කියන එකයි මාර්ගය වෙන්නේ. එතකොට මෙයා දකින්න සෝවන් වෙන්න නම් දකින්න ඕන ස්කන්ධ නැතිවීමක් ගැන දැකලා ඉවරලා මා ආත්මයක් නැතිවීම නෙමෙයි. ඔය ස්කන්ධද අඩු වෙලා හරිය තියෙන ප්‍රමාණයකට හරිය ස්කන්ධ තිබිලා ඒ ඇතුලේ කොහොමද ආත්මීය ගතන්දරේ නිදහස් වෙන්නේ කියලා. අන්න ඒ
ස්කන්ධ තිබිලා ආත්මයෙන් නිදහස් වෙන්නේ. එතකොට එතන මම අර ආයෙනවා අර ආනන්ද සූත්‍රේ කියවල බලන කියවල නැත්තම් මට ඒක ගන්න බෑනේ. ඒකේ තිබුණ කතාව. රූපය අසුරු කළොත් මම වෙමි අසුරු නොකරගෙන නෙවෙයි කියන එක. ඒකට කොහොමද සම්බන්ධ කරන්නේ?
දැන් මේ මොනද දිග දැන් සාකච්ඡා සාතරක යන්න පුළුවන් ගොඩක් දිග විස්තරයක්. ඒක පළල් එකක් අර මේකේ තියෙන ඒක නෙමෙයි. හැබැයි ඔතන දන්නම කතාව. දැන්
මගේ ප්‍රශ්නේ තේරුණා නේද?
ප්‍රශ්නේ තේරුණා. ඒ ප්‍රශ්නෙට දැන් අපිට යන්න වෙනවා දැන් ස්කන්ධ එක
කොහොමද? නෑ ඒක තමයි ප්‍රශ්නේ.
තේරුණා. ප්‍රශ්නේ තේරුණා. එතකොට දැන් අපිට යන්න වෙනවා මේ ස්කන්ධ පරම්පරාව පවතින කොහොමද ආත්මය හැඟීම තියෙන්නේ? ඒක ඇතුළේම ස්කන්ධ තියද්දිම කොහොමද ඒ ආත්මය හැඟීම නැති වෙන්නේ? ආත්මය හැඟීම කියන එක අපි කියනකොට ආත්මයක් හරි ආත්මයක් නෙවෙයි දැනීම. ඔන්න මේ ප්‍රශ්නේ අපි උත්තර දැන් හොයන්න ඕනේ.
මම අහන්නේ රූපය අසුරු වුණොත්
රූපේ විතරද කොහොමද?
ඔක්කොටම පොදුයි. රූපේ පැහැදිලි හින්දා රූපෙන් අපිට අර තේරුම් ගන්න පාසු ඉන්න රූපෙන් කතා කරාම ඇති.
රූපේ ඇසුරුනොත්
අපි හිතමු රූපස්කන්ධෙත් පරම්පරාව තියෙනවායි කියලා. එතකොට මං කියන්නේ රූපය ඇසුරු වුණොත් මම වෙමි කියන එක තියෙනවායි කියලා.
රූපය ඇසුරු
වුණොත් කැඩි කැඩි බිඳි බිඳි යන හරි
අපේන රහතන් වහන්සේ තුලත් රූපය තියනවා කියලා දැනට හිතලා
අන්න හරි. එහෙම තිබුණොත් මං කියන්නේ
රූපය ඇසුරු වුණත්
ඔව්
හොඳ රූපය ඇසුරු වුණත්
ඔව්
රූපය
මම නොවෙන්නේ කොහමද?
මේ රූපය ඇසුරු වුණත් මම කියන හැඟීම තියෙනවා.
තියෙනවා. ඇසුරු වුණොත් තියෙනවා.
ඇසුරු වුණොත් තියෙනවා.
ඔව්.
වැරදිද?
නෑ ඒ මං කියපු එකම නේ. රූපය ඇසුරු වුණොත් මම වෙමි කියන එක තියෙනවා. ඒ හින්දා මං කියන්නේ රූපය ඇසුරු වෙන්න බැහැයි කියලා රහත් වුණාට පස්සේ.
ඔව් හරි. රූපය ඇසුරු වෙන්න බැහැ. හැබැයි මේක කියන
එතකොට ස්කන්ධ තියෙන්න පුළුවන් මේ කියන්නේ කොහමද ඇසුරු වෙන්නේ නැතුව?
අන්න ඒක තමයි දැන් මම ඉස්සර කරන්නේ.
හා. ඇසුරු නොවී තියෙන්නේ කොහමද කියන එකයි මගේ ප්‍රශ්නේ.
දැන් රූපය ඇසුරු නොවේ නෙමෙයි රූපය තිබියදී ආත්මය තියෙන්නේ කොහමද? රූපය තිබියදීම ආත්මය නැති වෙන්නේ කොහමද? ඔය දෙකනේ.
දැන් රූපය ඇසුරු වුණොත් මම වෙමි කියන එක තියෙනවනේ. හරිද? ඒක තමයි ආනන්ද සූත්‍රෙත් තියෙන්නේ. ඇසුරු නොකරගෙන නෙවි. හරි ඒ පැත්තත් කියලාම තියෙනවා. එතකොට මං අහන්නේ දැන් රහතන් වහන්සේගේ රූපය තියෙනවනම් රූපය කියන්නේ රූපස්කන්ධ කැඩි කැඩි බිඳි බිඳි හරි කියමුකෝ. පරම්පරාව. එතකොට ඒක තියෙන්න පුළුවන්ද ඇසුරු නොවි? නැකද ඇසුරු වුණොත් මම වෙමි කියන එක එනවා. හරි. එතකොට තියෙනවා නම් තියෙන්න ඕන ඇසුරු නොවි.
ඇසුරු නොවීම තමයි තියෙන්නේ.
ඔව් අන්න හරි. ඇසුරු නොවි රූපස්කන්ධය තියෙන්නේ කොහොමද කියන එක තමයි මගේ ප්‍රශ්නේ.
ඇසුරු නොවීම ඔය ආත්මය කියන එක තියෙනවා. ආත්මය ඇගීම එනවා.
නෑ නෑ ආත්මයේ පැත්තක තියන්නකෝ.
මම වෙනවා නේ. මම වෙමි කියන එක තියෙනවා. නෑ නෑ මම වෙමි කියන එක
මම නෑ නෑ මම වෙමි කතාව නෙවෙයි. රූපය දැන් රූපය ඇසුරු වුණොත් මම වෙමි කියන හින්දා මං අහන්නේ මම වෙමි වෙන්න බෑනේ. මම වෙමි කියලා ඉද්දන්නේ. දැන් රහතන් වහන්සේට මං ඉන්නේ මම වෙමි කියන එක කියන්න බෑයි කියලා. හරිද? ඒක මේ රහත් තුන මොහොතේ පටන් පිරිනවන් පාන තත්වයේ දක්වා. හරි? එතකොට දැන් මෙතන කියන රූපය ඇසුරු වුණොත් මම වෙමි වෙනවා. එහෙනම් මේ ස්කන්ධ තියෙනවා නම් තියෙන්න ඕන ඇසුරු නොවි. රහතන් වහන්සේගේ ස්කන්ධ තියෙනවා නම් තියෙන්න ඕන ඇසුරු නොවි. මොකද ඇසුරු වුණොත් මම වෙමි වෙනවනේ. මම වෙමි වෙන්න බෑනේ. ඒක කැඩුන හින්දා. හරි? ඒක රූප තියනවා නම් තියෙන්න ඕන ඇසුරු නොවි.
හරි, එහෙම තමයි තියෙන්නේ.
දැන් ඇසුරු නොවි රූපේ තියනවා කියන්නේ කොහොමද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. මම
කියන්නම්.
ආත්මගතව නෙවි.
හරි, මම දැන් මේ අපි මේ දැන් මගේ මං හිතන විදිහේ නිරෝල් කරගන්නත් එක මං දීර්ඝ විස්තරයක් කියන්නේ රෝහමාරු. ඔබතුමාට දැන් අපිට දැන් තව අඩුපාඩු හදා ගන්න බලවන්නේ. නැත්නම් ඔබ හිතේ යන්න කිව්වොත් ප්‍රශ්න.
හරි, විස්තර කරන්න කිව්වොත් මං අතරින් ප්‍රශ්න අහුවොත් ඔබ කොහේ යයිද?
මම උත්තර දෙනවනේ. ඔව්, උත්තර දෙනවනේ. නැමෙ ගන්න හැම ඕනද?
නෑ නෑ නෑ. ඕන නම් තේ ටිකක් එහෙම වුණ පුළුවන්.
හරි. එතකොට අපි මේ දැන් මෙහෙම ඔන්න දැන් මම සත්පුද්ගල සියල්ලම දේවල් අතහැරලා මම ඔන්න දැන් කියන්නම්. නෑ, බෞද්ධ පරිසර.
රාජවක්ස කෝපයක්.
කෝපයක්.
ආ.
බෞද්ධික අනිකන් මේ බෞද්ධික කියන්නත් බෑ.
නෑ නෑ.
සත්පුද්ගල සීමාවල් සියල්ල අතහැරලා මේ කතා කරන්නේ. එතකොට අපි ඇහැගන්නකො. දැන් ඇහැ කිව්වමත් එතකොට බෞද්ධික ඇහක් හදාගන්න එපා. එතන තියෙන මොකද
පෙරණ තිබීම හටගෙන ඉතුරු නැති නැති වෙන ඇහක් කියමුකො.
ඒකක් කියන්නකො. එතකොට දැන් මේ එතන තියෙන මොනවා හරි හැදෙන්න යන මේ මේ ස්කන්ධ ටිකකට මේ බාහිරම මොකක් හරි එකක් ඇතුළු වුණාම දැන් අපි මොන ආලෝකම එකක් කියලා ආලෝක මේ ශක්තියක් මොකක් හරි ආලෝකයක් කියලා රූපයක් කියලා වැදුනහම ඒ ඒ වැදිච්චයක හේතුවෙන්ම ඒ වැදිච්චයක හේතුවෙන්ම ඒ කියන්නේ ඒ ආලෝකයේ තිබුණ ශක්තියින්දම මේ ඇසුරු කරපු ධර්ම දෙකකට කැඩෙනවා. වරද දෙකකට කැඩෙනවා. දැන් අපි කිමු උදාහරණයක් වශයෙන් දැන් ඔන්න මේ මේ ආලෝක කිරණය මේ මේ මෙහෙම වෙලා මේ කොළේට වදිනවා කියලා. ඒතර මේ කොළේ දැන් මෙතන තිබුණානේ යම්සි මොනවා හරි හේතු නිසා ඇති
වෙන්නේ. වා මේ මං අතුරු ප්‍රශ්නයක් අහන්න මගේ මේ මොකද්ද මදුපින්ඩික සූත්‍ර සාකච්ඡා ඇහුවේ නෑනේ.
මේ මේ
8 වෙනි පොත තියෙන්නේ ඒකේ. ඔව්. මොකද ඒකේ ওই කතාව මම අර මට මතකයි අර ඇවිල්ලා විස්තර කරපු ටිකනේ ඔය කියන්නේ.
නෑ නෑ ඒක තමයි.
ඔව්. ඒකෙන් එහාට යන ආනන්දයක් කියන්නේ ඒ ටික මට මතකයි.
ඒ ටික ඒකෙන් එහා දෙයක් මම කියන්නේ. අර ප්‍රශ්න උත්තර එන විදියට. හ්ම්. අසුරු නොකර කොහොමද පවතින්නේ කියන එක කියන්නේ යන්නේ.
ඔව්.
මේක නොකිය බෑ.
ඇහැ තියෙනවා. ඔව්. ආලෝකයක් එන්නවා.
මේ මේ වැඩිච්ච පමණින්ම මේක දෙකට කරගන්නවා.
දැන්
කියන්නේ දැන් මේ අරුණක් ඇවිල්ලා වැදුනානේ මේ ගොඩේ අපි කොහොම ස්කන්ධ පරම්පරාව මෙතන තියනවා කියලා ඇතිවීම නැති වෙන ස්කන්ධ පරම්පරාවක් තියෙනවා. මෙහිනුත් ඇවිල්ලා තාම මොකක් හරි ස්කන්ධයක් වැදුනා කියන්නකො අපි ආලෝක මොකක් හරි හිතමු ඔය වැඩි විස්තරයක් දුව ඒක වැඩිච්ච පමණින් මේක කොටස් දෙකකට ගන්නවා. මොකද්ද කොටස් දෙක? ඒ වැඩිච්ච එකක් එක්ක එකට ගමන් කරන කොටසකුයි නැති කොටසකුයි.
හරි. මට දැන් මේක කියන්න ඉඩ දෙන්න ඕන. මදුපින්ඩික සූත්‍රයේ තියෙනවා මෙහෙම එකක්. හරි. චක්කුංච පටිච්ච රූපේච පජ්ජති චක්කුඤ්ඤණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති. ඔහොම යනවා ඔක ප්‍රපංච දක්වා. හරි, ඒක මම හිතන්නේ ඔබතුමා දන්නවා. ඊළඟට ඒ වයින් ප්‍රපංච මේ සත්‍යය අභිප්‍රව යනවා. ඒක තියෙන්නේ අන්න එක ඡේදයක. ඊළඟ කොටස් දෙක තමයි මම සාකච්ඡා කළේ. ඊළඟ එකේ තියෙනවා චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. හරි, පස්සපඤ්ඤත්තියා පඤ්ඤා පෙස්සති इति. පස්සපඤ්ඤත්තිය පනෝ ගන්නවා. තානමේතං විජ්ජති. මේම දෙයක් විද්‍යමාන වෙනවා. මොකද්ද මේව ඇති කල්හි පස්සපඤ්ඤත්තිය පනව ගන්නවායි කියන එකක් විද්‍යමාන. හරි. ඊළඟට කියනවා පස්සපඤ්ඤත්තිය සති වේදනාපඤ්ඤත්තෙන් පඤ්ඤාපෙසති තීඨානමෙතං. හරි. එහෙම එහෙම මේ ප්‍රඥාප්තිය තිබුණොත් ඊළඟ ප්‍රඥාප්තිය පනවනවා කියලා ප්‍රපංච දක්වා යනවා. හරි. යනවා. එතන මතක තියාගන්න. ඇහැති කල්හි රූප ඇති කල්හි චක් විඥාන ඇති කල්හි එහෙම ප්‍රඥාප්තිය පනවනවා කියන එකක් විද්‍යමානයි. හරි. ඊළඟ ඡේදේ කියනවා චක්කුස්මින් අසති රූපේ අසති චක් විඥානේ අසති. පස්සපඤ්ඤත්තිය පඤ්ඤා පෙසති इति කියන එක නේතන්ටානම් විජ්ජති කියලා.
කෑම දැස්ති.
ඒ ටිකක් බොන්න බං.
බොන්න
හරි. ඔව්. එතකොට එතන අසති කතාවක් තියෙනවා. හරි. මොකද්ද මේ අසති කියන්නේ?
කලද කික්කද?
කියන එක තමයි මම අහන්නේ.
කික්කල
කික්කල අමුතු පස්සෙන් ඉන්නේ.
කෙසේ
එපාකෝ කරන්නේ අරන් තේ ටික බොනවා නම් එතකොට මේක හරි වැදගත් මකද ඔතෙන්ට මම වෙනස් පැත්තක් දකිනවා දැන් එතන මොකද්ද මේ සති අසති කතාව කියන එක මොකද තමයි අපි ගොඩක් මේ සාකච්ඡා කරලා තියෙන්නේ මේ මගේ 8 වෙනි පොතේ ඉඳලා තියෙන්නේ පොතක් තිබුණා දෙන්නම් මේක එතකොට ඔබතුමා හිතන්නේ මොකද්ද මේ අසති කතාව මෙතන?
දැන්
සති කතාව
මම කියනවා. මේක මට දැන් බලලා මතක වෙන එකක් නෙමෙයි.
අනේ මෙතන හරි වැදගත් නැහැ මොකද?
මම පැහැදිලි කරන්න මොකද කියන්නේ? ඒක ඔකේ නෑ අදහස මොකද්ද
කියන්නේ? සති සති අසති දෙකේ මම දකින්නේ අතන පටිච්ච සමුප්පාදේ. ඉමස්මින් සති ධම්ම හෝති, ඉමස්මින් අසති ධම්ම නහෝති කියන ධර්මතාවය. ඕක පෙන්වන්නේ. එතකොට ඇහෙන් දැකීමේදී පළවෙනි එකේදී අර චක්කුංච පටිච්ච රූපේච උපද්දේති චක්කු විඥානං කතාව තමයි සාමාන්‍ය පෘථග්ජනයා ඉන්න මට්ටම. හරි. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔතන පටිච්ච සමුප්පාද. එතකොට ඉනස්මෙන් සතිය එක තමයි මම කියන්නේ ඇහැ ඇති කල්ලි රූප ඇති කල්ලි චක්කු විඥානේ ඇති කල්හි මෙහෙම පස්ස ප්‍රඥාප්තිය පනවනවා. ඒ නිසා මෙන්න මෙහෙම මෙහෙම ඒ ප්‍රඥාප්ති ගොඩකට අහු වෙනවා. අහු වෙලා ප්‍රපංච සිද්ධ වෙනවා. හැබැයි ඇහැ නැත්නම් රූප නැත්නම් චක්කු විඤ්ඤාණය නැත්නම් ඔහොම සිද්ධියක් විද්‍යමාන වෙන්නේ නැහැ.
හරි.
හරි. එතකොට මේ එහෙම නැත්නම් කියන්නේ අසති. කියන්නේ මොන අවස්ථාවද කියලා මම නිකන් අහන්නේ.
හරි. ඒක නම් මගේ පැහැදිලි කිරීම කරන්නම් ඒක වරදින්න බුණා. ඒක තමයි මම කරන්න යන්නේ.
දැන් ඔය සති කතාව තමයි ඔය කිව්වේ. ඒක නම් මේ අසති කතාව මම අහන්නේ. මොකද නිරෝධෙට ඒක වැදගත්. කතාව
තපස්සේ නේ.
ඒක ඇල්ලට යන්නකෝ. ඔය ටික මම අහලා තියෙනවා.
නෑ ඒක
කතාව.
හරි. එතකොට
මොකද ඔය කතාව මම දකින්නේ පොඩක් යන ස්වභාවය.
තා පොඩක් ඉස්සරහ යනවා.
ඔව්. දැන්
නෑ නෑ ආන් එතන තමයි අන්න එතන තමයි.
දැන් ඔය මොකද මේක මගදී කඩන්න පුළුවන් කියලා එකක් ඒ එකකවත් එන්නේ
නෑ. හරි.
හරි. ඒ පොයින්ට් එකක් කියනවා. මදුපිණ්ඩික සූත්‍රයේ
ඒකේම ඒ සූත්‍රේම සූත්‍රේම කඩලා පෙන්වෙන්නේ නැතුණාට කඩන්න බැරිද කියලා කොහොමවත් තැනක නැහැ
නේ ඒ සූත්‍රේ නේ
හරි
වෙන තැනක් තියෙනවා නම් මට පෙන්නන්න
ඒ සූත්‍රේ නේ එහෙම ඔබට දුවන්නත් තරණ මට පෙන්නන්න මම කියන්නේ මෙහෙමයි මම පැහැදිලි කරන්න මේක තමයි උත්තරම කියන එක තමයි පැහැදිලි කරන්න යන්නේ මේ
ඔව්
හරි එතකොට අන්න ඒ විදිහට නාම රූප දෙකට කැදෙනවා හරි නාම රූප දෙකකට කැඩුනහම ඔය නාම රූප දෙකකට කැඩෙනව තමයි අස්මිමානේ හැදෙන්නේ
නාම රූප දෙක කිව්වේ
දැන් නාම රූප කිව්වේ දැන් ඒක තමයි මම ඉස්සෙල්ලා මේක පැහැදිලි මුලේ ඉඳන් අහගෙන
මම දැන් ඒක තමයි දැන් ඔබතුමා තේරුම් කරන විදිහ වෙනම තේරුම් ගන්න ඕනනේ
ඒක තමයි
ඒ ප්‍රශ්නේ එනවා වචන වලින් කියන්න ගියාම
දැන් මම අදහස් ඒකට බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මම අර හදාගෙන ආවේ
නෑ ඒක මුල මං එකඟ වුණ නැත්නම් මට එහාට යන්න බෑනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා.
අර මං කිව්ව කාරණා තුන තුන.
දැන් ඔය ෆිසිකල් ලෙවල් එක පෘථග්ජන ස්වභාවය.
ෆිසිකල් ලෙවල් එකක් නෑ මේකේ.
මම මේ මොනවා හරි දෙයක් තියෙන්න ඕන කියලා පටන් ගත්තාම.
මේක සංකල්පමය කතාවක් මේ කියන්නේ. දැන් මම අහන්න හිතන්න. දැන් අපි මේ සත්තු පුද්ගල මේ ඇහැම් පේන සීමාවල් සියල්ල අයින් කරපුවාම යම්කිසි හේතුනිතා පවතින පඨවි ආපෝ තේජෝ මේ වායෝ ටිකයි හිස් අවකාශයයි විඥාන ධාතුයි තියෙනවානේ මේ හැමතැනම.
මේක ඉතින් උපතුමාගේ කතාවක් මිසක් මම ඒකට එකග වෙන්නේ නැහැ. ඒකයි මම මේ කියන්නේ. ඔතනින් මුල වැරදුනොත් අපි කතා කරන්නේ ඔක්කොම එක මතනේ ගොඩ නැගෙන්නේ. ඒතර මේ අවකාශ ධාතුව තුල පඨවි ආපෝ තේජෝ වායෝ වරව මේවා තියෙනවා කියන එකට මම එකග වෙන්නේ නැහැ. මොකද මූල පරියාය සූත්‍රයේ ඔකට උත්තරේ තියෙනවා. ඒක මං කියන්න. ඒක කෙටියෙන් කියන්නම්. ඒ කියන්නේ මූලපරියායේ සූත්‍රේ තියෙනවා පෘථග්ජනයා ලෝකේ දකින්න හැටි තියෙනවා. රහතන් වහන්සේ ලෝකේ දකින්න හැටි තියෙනවා. මේ ඒක පුද්ගලයා ලෝකේ දකින්න හැටි තියෙනවා. ඒ ಜಾති තුන තුනක්නේ. එතකොට ඒක පටන් ගන්නෙම කෙන්ද පෘථග්ජනයා පටවින් පටවිතෝ මඤ්ඤති. සේක පුද්ගලයා මා මඤ්ඤති. රහතන් වහන්සේ හරි බුදුරජාණන් වහන්සේ හරි න මඤ්ඤති කියන තැන.
ආමෙතන තමයි.
ඔව්.
එතන අර කතාවම අර අපි සූත්‍රයේ දකින කතාව ගන්න. ඒක තමයි මම කියන්නේ එතනින් නිදහස් වෙන්න ඕන කියලා. පටවිය නුවණින් දැකලා එයාට නුවණක් තියෙනවනේ අර මාර්ගයේ නුවණින් දකිනා වගේ පඩවිය නුවණින් දැකලා එයාට නුවණක් තියෙනවනම් ඒතන නෙමෙයි ගැටලුව දෙන්නේ
කාටද රහතන් වහන්සේ තුන් දෙනාගෙන් කවුද
හික්මනේ දැක්කලා ගන්නකො
හික්මනේ
දැක්කලා ගන්න
මාමඤ්ඤත්
කරා
ඔව්
දැන් අර කතාව මේක මම කියන්නේ ඔය
මේක කියන්නකො මකට
මාමඤ්ඤත් නාට පඩවිය රූපය ධාතු කියන්නේ මොකක්ද කියලා නුවණක් තියනවනම් නුවණක් තියනවනම් අන්න එයාට එතනින් හර මාර්ගය පේනවා හරිද එයාට නුවණක් නැතුව මෙයා දෘෂ්ටවාදීන් මෙන්න ගත්තොත් ඒ කියන්නේ අර ඔබතුමා කියන
මට ඕන දෘෂ්ටවාදී නම් සේක නෙවෙයිනේ
නෑ ඒක තමයි ඒක විශ්මනේ කරන්නේ
නෑ සේක නෙවෙයිනේ එතකොට
සේක නෙමෙයි
හරි දැන් එතකොට
පොතක් හරි ඒක තමයි. එතකොට එයා මාන වශයෙන් හරියට ගත්තා. අර නුවණ සම්පූර්ණ නුවණෙන් ගන්න නැතුව එයා මාන වශයෙන් හරියට
ඒක පුද්ගලයාද?
ඒක පුද්ගලයා. අර මාන්නේ තියෙනවනේ.
මානය තියෙනවා.
ඒක තමයි.
සම්මා දිට්ඨිය තියෙනවා.
එතකොට එයා තණ්හා මාන වශයෙන් එයා අරගෙන මෙයා මේක ගත්තොත් හරියටම නුවණෙන් දකින්න නැතුව තණ්හා මාන වශයෙන් මෙයා පටවිය පවතිනවා කියලා ගත්තොත් තාම ඔබතුමා කියන තත්ත්ව උදාහරණ හරි
ඒක නේ මං කියන தත්ත්වය උදා වෙනවා කියන්නේ මොකද්ද
ඔබතුමා කිව්ව මොකද්ද ඇයි එකඟ වෙන්නේ නැහැ කියලා කිව්වේ
එකඟ වෙන්නේ නැහැ කිව්වේ කෘතඥයා මඤ්ඤණා කරනවා රහතන් වහන්සේ මඤ්ඤණා කරන්නේ නැහැ හරි දැන් මං අරකට සම්බන්ධ කරන්නම් දැන් මං කිව්වේ ඇයි කියලා
පටවියාපෝ තේජෝ ගැන ගන්නකොට පටවියාපෝ තේජෝ පෘථග්ජනයා ගන්න විදිහේ රහතන් වහන්සේ ගන්න විදිහේ වෙනස මොකද පෘථග්ජනයා
කරනවා
පටවියාපෝ තේජෝ තියනවා කියලා යම්කිසි ප්‍රමේයකට එයා හිතනවා දැන් රහතන් වහන්සේ එහෙම පටවියාපෝ තේජෝ නැතේ කියලා ගන්නවා කියලාද ඔබතුමා කියන්නේ?
ඔව් මඤ්ඤණා කරන්නේ
නැහැ. අන්න ඒකද මම.
මඤ්ඤණා කරන්නේ
නැහැ. මඤ්ඤණා කරන තුනක් තියෙනවානේ. දෘෂ්ටි මාන තණ්හා තුනෙන් මඤ්ඤණා කරන්නේ. එතකොට පෘථග්ජන කෙනා දෘෂ්ටි මාන තණ්හා කියන තුනෙන්ම මඤ්ඤණා කරනවා. හැබැයි රහතන් වහන්සේ පටවියාපෝ තේජෝ පවතිනවා කියලා ගන්නවා. හැබැයි
ගන්නේ කොහෙද ගන්නවා කියලා?
ගන්නකොට කියන ගන්නවා. හැබැයි ගන්නේ තණ්හා මාන දෘෂ්ටි වලින් මඤ්ඤණා කරලා නෙමෙයි නුවණින් තමයි යගන්නේ අන්න එහෙම නුවණක් කරලා තමයි මේ මං කියන්නේ
නුවණේ මඤ්ඤණා කිරීමක් නැත්නම් ඒක ගැනීමක් නැහැ කියලා
මඤ්ඤණා කිරීමක් නැත්නම් ඒක ගැනීමක් නැහැ ඒ ගැනීම කියන්නේ දෘෂ්ටිවාද වශයෙන් මඤ්ඤණා කර ගැනීමක් ඇතුළේ මැනීමක් තියෙන මාන්නේ වශයෙන් ගැනීම මානණය සහ තණ්හාව
ඔය එකක්වත් නැහැ නේ රහතන් වහන්සේට
එයා දන්නව නුවණේ ඔය තුනෙන් ගන්න නෑ යා.
නුවණින් ගන්නවා කියන්නේ එහෙම දෙයකට අහු වෙන්නේ.
ඒකෙන් අදහස් කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ රහතන් වහන්සේ පටවියාපෝතේජෝ නැතේ කියලා ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. එයා තණ්හා මාන වශයෙන්
එයාට
එයා මේක තණ්හා මාන වශයෙන් මඤ්ඤණා කරන්න හැකියි. එයා නුවණින් ගන්නවා කියනවා කියලා.
ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. එයාට පිහිටන්නේ.
අපි ඒක වෙනම
ප්‍රතික්ෂේප කරන්න වෙනම නෙමෙයි ඒක එතන තමයි මේ කතා කරන්නේ.
ඒ දෙන්නේ එන්නතම මම අර
මේ නෑ 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 ඔය පොයින්ට් එක තමයි මම කතා කරන්නේ. මොකද මේ අපි ඒකමනේ කතා කර කර ඉරහතන් වහන්සේගේ ස්කන්ධ ප්‍රශ්නේනේ. එතන මේ ඒ න මඤ්ඤති කියන එක ඒවා කියන්නේ ඒවා තියෙනවා හැබැයි
තියෙනව නෙමෙයි
දැන් පොඩ 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 කියලා දෙනවා කියලා
දන්නවා
පොඩ ඉන්නකෝ රහතන් වහන්සේ මට තේරුණා විදිය ඒක වැරදි නම් කිව්වට පස්සේ හදන්න ඒවා කියපේක මට තේරුණා විදිය මං කියන්නේ ඒතර රහතන් වහන්සේට මේක තියෙනවා හැබැයි නුවණින් ගන්නෙ අර තණ්හා දිට්ඨි මාන විදිහට මඤ්ඤණා කරලා ගන්නෙ
හරි
ඒ කියපු විදිය මම කියන්නේ රහතන් වහන්සේට මේක පිහිටන්නෙම නැහැ කියලා. පිහිටන්නෙම නැහැ කියන එක තියෙනවා නගාදති කියන වචනේ. ඒක
පැහැදිලි කරන්න තමයි මම මේ යන්නේ
දුරගමන. පිහිටන්
ඔය අර ප්‍රශ්නෙමනේ කොහොමද මේක නොපිහිටා මානේ ආත්ම දෘෂ්ටිය හදාගෙන මේ ආත්ම පිළිබඳ හැඟීමක් ඉන්නේ කියලා. ඒකට විස්තර
කරන්න තමයි. පිහිටන් නැහැ කියන එක
ඔය මේ මොකද්ද අනිදස්සන විඥාන කියන එක මේක තුළින් ප්‍රායෝගිකව පැහැදිලි කරන්න තමයි මම උත්සාහ
කරන්නේ. ඒක එතන වැරදි කියලා පැහැදිලි කරන්න බෑනේ. පිහිටන් නැහැ කියලා නෙමෙයි නේ වාකියන්නේ පිහිටෙනව නුවණින් ගන්නවා කියන තැනින් එන්න
හදන. නොකිරීම තුළ තමයි ඔය ගැටලු වෙන්නේ. පැහැදිලි කරන්න පොඩ්ඩක් ඉඳ දෙන්නක චූටි විනාඩියක්.
නෑ ඉතින් පැහැදිලි කරලා එන්නේ මෙතෙන්ට නම් ආයේ පැහැදිලි කරන්න දෙයක් නෑ.
නෑ.
ඒ කියන්නේ පිහිටන් නැහැ කියන එකයි තියෙනව නුවණින් ගන්නවා කියන එකයි දෙකක්. ඒක පිළිගන්නවද?
රහතන් වහන්සේට පිහිටන් නැහැ කියන එකයි.
ඔව්.
රහතන් වහන්සේට රහතන් වහන්සේට පිළිගන්නේ නැහැ කියන එක එකක් තමයි ඒක කාරණාවක්. හරි මම පිළිගන්නේ ඒක
කාරණාවක්. ඔව්. අනිත් එක තමයි
අනිත් එක තමා
රහතන් තියනවා. ඒ කියන්නේ පිළිතනවා. හැබැයි නුවණින් ගන්නවා.
නෑ නෑ.
එහෙම කතාවක්ද ඔයා කියන්න හදන්නේ?
එහෙම මේ පැති දෙකක්.
දැන් මං කියන්නේ රහතන් වහන්සේට ඔවා පිළිතන්නේම නැහැ කියන එක.
රහතන් වහන්සේට ඕක ඒක නෑ කලිමුක රූප පිළිතන්නේම නෑ කියලා ස්කන්ධේ පිළිතන්නේ නෑ කියලා
රූප විතරක් නෙමෙයි මම මේ පොදුවේ කියන්නේ පහටම
ඒකෙන්
ස්කන්ධ පහම
ඔබතුමාගෙන රහතන් වහන්සේට ස්කන්ධ පහම පිළිතන්නේ නෑ කියලා
ඔව්
මම කියන්නේ ස්කන්ධ හතරක් පිළිතන රූප ස්කන්ධේ පිළිතන්නේ නෑ කියලා
ඔව්
ඒක තමයි මම කියන්නේ එතකොට මම පැහැදිලි කරන්න යන්නේ කොහොමද රහතන් වහන්සේ මේ රූපය ඇසුරු කරන නමුත් නොපිළිටා ඉන්නේ කියන එක يعني මාන මානසික පිළිතන් නැත්තේක
අය පිළිතන් නැත්නම් ආයේ අසුරු කරන කතාවක් එන්න බෑනේ
අහන්නකෝ මේ කතාව
මෙහෙම අය මේක සිංහලෙන් තේරුම් කරන්න පුපි පිළිටියේ නැත්නම් පිළිටියේ නැති කියන්නේ මම තව විදියට කියන්නම් ඒක ඉපදිලාම නැහැ
පිළිටියේ විහිතා පිළිටියේ නැහැ කියන්නේ ඉපදිලාම නැහැ කියන එක
ඔව්
නැහැ
ඒක හටගෙන නැහැ කොටින්ම නැහැ
හටගෙන තියෙනවා හැබැයි අසුරු වෙන්නේ
නැහැ. ආන්න ඒකයි. ඒක වෙනස් අර පිහිටන්නේ නැහැ කියන එකයි හටගෙන තියෙනවා කියන එක.
මම කියන්නේ
එතකොට
කියන්නේ හටගෙන තියෙනවා. හටගෙන තියෙනවා. හැබැයි හටගෙන තිබ්බට අසුරු කරන්නේ නැහැ. ඒක තමයි ඒ අනිදස්සන විඥාන කියන එකෙන් පැහැදිලි කරන්නේ.
ඔව්. මම කියනවා හට ගන්නව නම් ජාතිය ෂේ කරලා නැහැ. මොකද ජාතිය විස්තර කරන්නේ කන්දානම් පවතු බව කියලා කියනවනේ කතාව. ස්කන්ධයන්ගේ පහළ වීම. හරි. ඒක ස්කන්ධයන් පහළ වෙනවා කියන්නේ ස්කන්ධයන් හට ගන්නවා. එතකොට ජාතිය ශේකලා කියනා නම් ස්කන්ධයන් කන්දානම් පවතු බව කියන එක වෙන්න බෑ කියන තැන මම ඒක රෙෆරන්ස් එක. හරි. දෙවෙනි රෙෆරන්ස් එක තමයි ඔය දැන් රූපේ නැතුව ඉතුරු ඒවා ගත්තොත්. වේදනාව ගමුකෝ. පටිච්ච සමුප්පාදයට අනුව වේදනාපච්චය තණ්හා කියනවා වේදනා නිරෝධා තණ්හා නිරෝධු හරි එතන නොගැලපීමක් වෙනවා වේදනාව ඉතුරු වෙනවා තණ්හාව නැතුව රහතන් වහන්සේට පැහැදිලිවම තණ්හාව නැහෙනේ
මම ඒක පැහැදිලි කරන්නද ඒ පොයින්ට් එක විතරක්
අතන
නේතු දැන් වේදනාව නැතුව තණ්හාව තියෙන වේදනාව තිබිලා තණ්හාව තියෙන නැතුව ඉන්න පුළුවන් අන්න ඒක තමයි අපි
ඒක මම කියනවා පැහැදිලි කරන්නකෝ
මම පැහැදිලි කරන්නම් මේ දැන් ඒක තමයි අපි එක ලයින් එකක් විදිහට හැමදාම ඔය ඇහෙන දේ අපි අහගෙන හිටියොත් ඔක බෑ
හරි ඉතින් වෙන තැනක් තියනවා
නේද වේදනාව වේදනාව එක ත්‍රෙෂෝල්ඩ් එකකින් පස්සේ තමයි යන්නේ තණ්හාවට මේක ඕනනම් අභිධර්මෙන් අරන් පැහැදිලි කරලා කියන්න. එතකොට ඒ
අභිධර්මයේ පැහැදිලි
ඔව්. ඒ ත්‍රිෂෝල්ඩ් එක පවත්න්නේ වේදනාව පිරිසිදු දැකීම තුළ. කෙනෙක් තමන්ට උපදින වේදනාව පිරිසිදු දකිනවා නම් එයා ඒ ත්‍රිෂෝල්ඩ් එකේ පවතිනවා මේක තණ්හාව දක්වා වර්ධනය නොවේ. තණ්හාව දක්වා වර්ධනය නොවේ. ඒක නිසා තමයි කියන්නේ මේ වේදනාවයි තණ්හාවයි අතර මේ
මොන කොහේ උපදින කොහේ නැහැ ඔය කියන වේදනාව කොහේ උපදින වේදනාවද
කොහේ හරි උපදින වේදනාවක් කියලා ගන්නව
කායික වේදනාව
කායික නෙමෙයි මේ 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 අපි කතා කරන්නේ මනසින් එන වේදනාවනේ අපි මනෝ 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 සංපස්සය
රූපයක් නැහැ කිව්වනේ
මේ මේ මනෝ සංපස්සය
රූපයක් නැහැ කිව්වනේ
රූපයක් නැහැ කිව්වනේ
කායික වේදනාව නේ.
ඒතර මනෝ සංපස්සේ මේ කියන්නේ.
ඔව්.
අපි 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 මේ අනිත් ආයතන හය වේදනාව ගන්නෙම නෑ. මොකද මේ මේ වේදනාව ප්‍රබදලේව හැම තැනකම අපි ගන්නෙ මනෝ සංපස්සේම ප්‍රබල.
මනෝ සංපස්සේ තියනවද?
මනෝ සංපස්සය පවතිනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මනෝ සංපස්සයෙන් ඇති වෙනවා නම් යම් කිසි වේදනාවක් අන්න ඒ වේදනාව.
හරි. දැන් මනෝ සංපස්සයෙන් තියෙනවා නම් මනෝ සංපස්සේ ඇති වෙන්නේ නැහැ.
මනෝ සංපස්සේ ඇති වෙනවා.
මනෝ සංපස්සේ තියෙනවා කියන්නේ මන ආයතනේ වැඩ කරනවා.
මන ආයතනේ වැඩ කරන එක නෙමෙයි මම කියන්නේ.
දැන් ඉස්සෙල්ලා කිව්ව වෙන කතාවක් නේ මන ආයතනේ නැහැ කිව්වේ.
ඇයි ඇයි මන ආයතනේ මනෝ ධාතුව මෙතනයි. මනෝ ධාතුව.
ඒතකොට මනෝ ධාතුව කියන්නේ මනෝ සංපස්සේ නෙවෙයි. නෙමෙයි
එහෙනම්.
මනෝ සංපස්සේ කියනකොට ಜಾති තුනක්
තියෙනවා.
හරි. මන ධම්ම මනෝ.
මනෝ ධාතුව කියන්නේ මොකද්ද කියන්නේ? මනෝ ධාතුව ආශ්‍රය කරන
වෙන. ඒක මං අභිධර්මයේ කියා දෙන්න යන්නේ. ඒක ඔයා බේරගන්න.
නෑ ඒක තමයි.
මං කියන්නේ පස්සේ කියන වචනේ කතා කරනවා නම් එතන ಜಾති තුනක් තියෙනවා.
හරි
මනෝ සංපස්සයක් කතා කරපු හින්දා මම කියන්නේ
ඒක අමතකුණා කියලා පිළිගන්නක මට කියන්නකෝ මොකද්ද මනෝ ධාතුව ඇතුලේ තියෙන ස්පර්ශය කියලා වේදනාව
නෑ මං අභිධර්මයේ කතා කරන්න යන්නේ නැහැ මොකද මාත්‍රිකාව ඒක වෙන
අපි අපි
සබ්ජෙක්ට් එක හැබැයි ඒවා පස්සේ නිසා
පිළිගන්න අතෙන් නෑ මොකද යන්න බෑ නේ අපිට උතන
නෑ 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 දැන් වේදනාව කිව්වි පස්සේ නිසා වේදනාවක් කිව්වා මනෝ පස්සේ මනෝ සංපස්සේ නිසා ඒතර මනෝ සංපස්සේ කියනවා නම් ಜಾති තුනක් තියෙනවා මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඒක අභිධර්මයට එකඟ නැහැ. හරි. මොකද මනෝ ධාතු විතරනේ තියෙන්නේ. මොකද පස්සේ කිව්වොත් ಜಾති තුනක් තියෙන්න ඕන. තින්නම් සංගති පස්සෝ. හරි. එතකොට දැන් ඔවා ඉස්සෙල්ලමත් එකඟ වුණා රහතන් වහන්සේට මන ආයතනේ පිහිටන්නේ සලායතන නිරෝධයක් කියලා. හරි. හරි. එතකොට දැන් කියන කතාව ඒකට කන්ට්‍රඩික් වෙනවා. මම දැන් පස්සයක් ගැන කතා කරනවා මේ එකයි මම මන පස්සේද මනෝ සංපස්සේ කිව්වා ඒක වෙන්න බෑ මේ මේ ඉස්සෙල්ලා ගියපු එකට විරුද්ධයි
පොඩ්ඩක් ආයතනයි නිරුද්ධයි හරි ආයතනයි නිරුද්ධයි
එතකොට මන ආයතනේ තියෙන්න බෑ
එතකොට මන ආයතනේ තියෙන්න බෑ හරි එතකොට මනෝ ධාතුව තියෙනවා
එතකොට මනෝ ධාතුව තියෙනවා මනෝ සංපස්සේට යන්න බෑ
මනෝ සංපස්සේට හරි යන්න බෑ. හරි හරි. හරි. එතකොට ඉතින් ඔය කතා කරන වේදනාව මොකක්ද කියන්නේ?
ඒක තමයි මං කියන්නේ. මං කියන්නේ වේදනාව පිහිටන්නේ නැහැ කියලා. වානේ පිහිටනවා
කියන්නේ. වේදනාව පිහිටන්නේ නැහැ කියලා.
ඔව්. වේදනාව විතරක් නෙමෙයි මං ඔය ඔක්කොම පිහිටන්නේ නැහැ කියන තැන මං ඉන්නේ. අවිද්‍යාවෙන් පටන් අරන් භවපත්‍ය ජාති දුකට යනකම් මැද තියෙනවනේ සේරම ගොඩක්.
හරි. එතකොට එහෙනම් කය නැත්තම් කයේ ඇති වෙන වේදනාවත් පීඩන්න බෑ කියන තැනට එනවනේ.
ඔව් ඒක නෑ කිව්වනේ කොහොම?
කොහොමත් නෑ කිව්වනේ.
ඉස්සෙල්ලා වෙනම මේ වේදනාව.
මම පන්නේ මට තේරෙන්න ඔබතුමා දැන් කියන ප්‍රශ්නේ තේරෙනවා මට. හරි එතකොට එහෙනම් මොන වේදනාවද කියන ප්‍රශ්නේ එනවනේ.
ඔව්. මොකද පැහැදිලිව තියෙනවා වේදනා නිරෝධා කියන කතාවක් තියෙනවා. පටිච්ච සමුප්පාදි. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ.
පස්ස වේදනා
පස්ස පච්චය වේදනා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා කතාවක් තියෙනවා. එතකොට ඔය පස්ස ಜಾති හයෙන් එකක්වත් වෙන්න බෑ සලායතන නිරෝධයෙන්ද.
පස්සෙන් මනෝ සංපස්යෙන් ඇතිවෙච්ච වේදනාව කන්ට්‍රෝල් වෙන්න බැහැ. හරියට අපි අනිපාරව මනෝ සංපස්යෙන් ආපු නැත්නම් යම් කිසි වේදනාවක් ඇයි අපි මනායතනේ නිරුද්ධ නිසානේ මේ අපි වේදනාවක් එන්නේ නැහැ කියන්නේ.
මනෝ සංපස්සේ වෙන්න බෑ.
මන මනායතනේ
නැතිනේ නැති හින්දා.
මන මනෝද නිසා. හරි. මනෝ ධාතුව ආශ්‍රය කරන්න බැරිද වේදනාවකට?
ඒක මන් දන්නේ මන් දන්නේ පස්සපච්චය වේදනා කතාව විතරයි. ඒතෙන් අමතරෝ වෙන වේදනාවක්
තියෙනවා. අපි අර තුන ආශ්‍රය කරපුවම නෙන්නේ. බලමු අපි එහෙම වේදනාවක් එන්න
බැහැ. ඕකට උත්තරේ තියෙනවා. එතන තමයි මං කිව්වේ අර මදුපින්ඩික එකේ අසති කතාව. ඒක හරියට ගැලපෙනවා තමයි. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්සපඤ්ඤාත්‍යා පඤ්ඤාපෙසති इति කියන කරුණක් නේතන්තාණං විජ්ජති. කියන්නේ විද්‍යමාන වෙන්නේ නැහැ. පස්සයක් පනවනවා කියන එක. ඒක මනායතනයටත් අදාළයි. මේ ಜಾති තුන නැත්තම් පස්සය කියලා ප්‍රඥාප්තියක් පැනවෙන්නේ
නැහැ. ಜಾති තුන නැත්තම් පස්ස ප්‍රඥාප්තිය පැනවෙන්නේ
නැහැ. හරි. අධ්‍යත්ත බහිද්ද විඥාන. ඒක මනායතනයටත් පොදුයි.
හරි.
හරි. අතන් තමයි හරි ඒ ගැඹුරු තැනක් ඒ මදුපින්ඩික එකේ ওই ටික කතා කරන්නේ කට්ටිය. තමන් කතා කළේ ඒ ටික.
හරි හරි. ඒක මම බලන්නම්. ඒක මට ඔබතුමා කෙනෙක් තේරෙනවා කොහොමද දෙන්නේ නැති කියලා. හැබැයි යම්කිසි වේදනාවක් මම කියන්නේ කියන එක නෙමෙයි. ඔබතුමා අර පොයින්ට් එකේ පැහැදිලි කරන්න ගියේ යම්කිසි වේදනාවක් හැදෙනවා නම් ඒ හැදෙන හැම වේදනාවක්ම තණ්හාවට වර්ධනය වෙනවා කියන එක මම ඇක්සෙප්ට් කරන්නේ
නැහැ. ඔව්. මම කියන්නේ
ඒක ප්‍රඥාවෙන්
ඒ යම්කිසි වේදනාවක් හැදෙනවා නන්නේ. මම කියන්නේ වේදනාවක් හැදෙන්නේ නැහැ.
හරි. අපි ඒක බලමු. හරි. මම ඒක තවදුරටත් බලන්න. ඒ හරි. ඒතරොත් මම කියන්නකෝ කිප් එක. හරි. මම ඒක බලනවා ඒතරො. හරි.
එතකොට මම අර මදුපින්ඩිකකෙන් පෙන්වන්න ගියේ මේ ආයතන සකස් නොවීමක් ගැන කතා කරනවා.
හරි.
හරි. අසති කතාව. ඒක මම දකින්නේ ඔය අවිද්‍යාව දුරු වුණ මනස විදිහට.
හරි.
හරි. සති කියන්නේ ඊට මෙහා. එතන චක්කුස්මේ ඇහැ ඇතිකල්ලි රූප ඇතිකල්ලි චක්කු විඥාන ඇතිකල්ලි කියන්නේ ඒ රහත් වෙන්න කලින් ඕන කෙනෙකුට ওই ටික ඇති වෙනවා. හරි. හැබැයි අවිද්‍යාව දුරු වුණ මනසට ওই ටික ඇති වෙන්නේ
නැහැ.
ඒක තමයි අසති පැත්තෙන් අර ඉමස්මෙන් අසති කතාවට තමයි මම දකින්නේ ඔකේ මේ ආයතන හයටම දාලා ඔක පෙන්නනවා.
මම දකින්නේ මේවා. මම දකින්නේ චක්කු විඥානේ ඇති වෙන තැනට එනකන්. ඇහි ඒක තමයි මම කියන්නේ. ඇහි චක්කු විඥානේ ඇති වෙන තැන දක්වාම රහතන් වහන්සේටයි පුතග්ජනට
100 නෑ 100 නෙවෙයි කියලා මම කියනවා.
මම කියන්නේ 100 තමයි කියලා මට හිතෙන්නේ. අපි ඒක පස්සේ
දැන් ඒක කියන්නේ
ඇහි එන තැනට එනකන් නේද? හා එතකොට චක්කු විඥානේට ඇති වෙනකන් 100 තමයි ඉන්නේ.
ඒ
චක්කු විඥානේ ඇති වෙලා ඊට පස්සේ නාම රූපේ ඇති වෙලා ඊට පස්සේ මනායතනේ හැදෙනවනේ ඇති වෙනවනේ. එතකොට පවතන ඒ වගේ ටර්ම්ස් දාලා ගමු. මනායතන හැදුනහම තණ්හාවෙන් මේ දෙක ලින්ක් වෙනවා. බාහිර ආයතනය යබ්යන්තර ආයතනය. එතකොට යම්කිසි අවස්ථාවක මේ තණ්හාව නැත්තම්
හැබැයි ඉතුරු ටික වෙන්නේ.
ඉතුරු ටික වෙන්නේ නැහැ නෙමෙයි. අනික ඒක තමයි මම හිතුව නැත්තේ. ඉතුරු ටික වෙන්නේ නැහැ නෙමෙයි. සමහරවිට වැරදි ඇති. ඉතුරු ටික වෙන්නේ නැහැ නෙමෙයි. හැබැයි ඒ ඇති වෙන බාහිර ආයතනයේ අභ්‍යන්තර ආයතනයට වෙනෙවගෙනුත් ලින්ක් වෙනවා. හරිද? වෙන දේවල් වලනුත් ලින්ක් වෙලා පවතිනවා. හැබැයි තණ්හාවෙන් ලින්ක් වෙන්නේ නැහැ. තණ්හාවෙන් ලින්ක් වෙන්නේ නැති තාක්කල් අර හැදිච්ච නාම රූපය මේ අර මන ආයතනයේ පිළිඹු වෙන්නේ නැහැ. ඒතකොට එතකොට මන ආයතනයේ පිළිඹු වෙන්නේ නැති තාක්කල් ඒක ප්‍රබෝෂ කරනවා. අර්ථ විච්ඡ
ගොඩේ
සියලු. එතකොට අන්න ඒක තමයි ඒ ප්‍රබෝෂ එක තමයි අපි අනිදස්සන විඥානය ගැන කියන්නේ.
මං කියන්නේ ඒක නෙවෙයි කියලා.
මේ process එක ඇතුලේ රූප පිහිටලා තියෙනවා. හැබැයි අසුරු කරන්නේ.
ඔව් මං
කියනවා තමයි මට දැන් මං
හිතන්නේ. එනට හරි. මට ඊට වඩා වෙනස්ම පැත්තක් පේනවා. ඒක පේන්නේ නිකන් නෙමෙයි. සූත්‍ර මේ ගොඩක් අසුරු කරගෙන. දැන් මං එකක් කිව්වා මොකද්ද
කියන්නේ? මං හිතන විදිහ පැහැදිලි නේද?
ඔව් නෑ ඕක තමයි ගොඩක් අහන්න ලැබෙන්නේ. දැන් මම එතනිනුත් වෙනස් පැත්තක් තමයි මට පෙනීලා තියෙන්නේ. හරි. ඒක මම මගේ අර මුල සාකච්ඡාවේ ඉඳන්ම පළවෙනි පොතේ ඉඳන්ම කියන කරුණා. මොකද මම පැහැදිලිව ඉන්නවා මේ පටිච්ච සමුප්පාදේ කියන එකේ අවිද්‍යාවෙන් පටන් ගත්තාම ජාති දුක කියනකම් ටිකක් පච්චයා පැත්තෙන් විස්තර කරනවා. ඊළඟට නිරෝධා පැත්තෙන් විස්තර කරනවා. ඒතර නිරෝධා පැත්ත රහතන් වහන්සේට. ඒකෙදි හැම එකම පැහැදිලිව පෙන්නනවා අය අවිද්‍යාව නිරෝධයි සංකාර නිරෝධයි විඥාන නිරෝධයි නාම රූප නිරෝධයි සලආයතන නිරෝධයි පස්ස නිරෝධයි වේතනා නිරෝධයි ඒ විදිහට ඉතුරු ටික නම් පැහැදිලිනේ තණ්හා උපාදාන භව ජාති මං කියන්නේ දැන් ගොඩාක් අය පැහැදිලි කරන්නේ ඔක වේදනාවෙන් පස්සේ ටික නිරෝධයි. ඊළඟට විඥානයේ ඉඳන් වේදනාව කොටස ඉතුරු වෙනවා. ආයේ මුල කැලලකුත් අවිජ්ජා පත්‍ය සංඛාරත් නැහැ කියලා. හරි?
මුල කැලලත් නැහැ කියලා.
ඔව් ඉතින් අවිද්‍යාව තියෙන බෑනේ. ඒ ඉඳන් අවිජ්ජා පත්‍ය සංඛාර නැහැ.
ඇයි ඒ අවිද්‍යාව
නැහැ විද්‍යාව තියෙන්න බෑ නේ රහතන් වහන්සේ.
දැන් ඉතින් ඒ රහතන් වහන්සේට නෙමෙයි.
රහතන් වහන්සේට තමයි වන්නේ
කියන්නේ. දැන් ආතන චක්කුඥානේ හැදෙනකන් ඉන්නේ විපාක
විඥානයන්නේ. ඒ ඒ කතාවට මම එන්නම්. ඒක මම වෙනම පැහැදිලි කරනවා.
එතකොට දැන් මම මේ පොයින්ට් එකට ඔබතුමාගේ පොයින්ට් එකට මම කියන්නේ. ඒතර ඒ එතන විපාක විඥානයක් නම් හැදෙන්නේ රහතන් වහන්සේට ආදාළ නැහැ අවිද්‍යාව. ඒත් ගියාත්මක තිබිච්ච අවිද්‍යාවෙන් කරපු ප්‍රතිපලයක් විතර විපාක විඥානයක්
කියනවා. ඔව් ඔකට මම උත්තරේ දෙන්න. ඔය ගියාත්මේ අවිද්‍යාව කතාවෙන් නෙමෙයි මම පැහැදිලි කරන්නේ. ඒකටත් මම එකඟ නැහැ.
නෑ
ඒක නෙමෙයි.
දැන් විපාක කොහොමත් එන්නේ විපාක චක්කු විඥානේ විපාක විඥානේ මේක පිළිගන්න වෙනවනේ.
පිළිගන්න බදවා. පිළිගන්න වෙන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය. ආරේ සම්මාදිට්ඨියදී නැත්තම් චතුසත්‍ය සම්මාදිට්ඨියදී ඔක අදාළ නැහැ.
ඒ කියන්නේ චක්කු
විපාක විඥානයක් කියන කතාව.
චක්කු විඥානය කියන එක විපාක විඥානයක් කියන එක මේ අදාළ වෙන්නේ නැහැ කියන්නේ.
ඒක අදාළ වෙන්නේ ඔක කතා කරන්න පුළුවන් කම්මස්ස කතා සම්මාදිට්ඨිය. මොකද හේතුව විපාකයක් තියෙනවා නම් කර්මයක් තියෙනවා.
හරි ඒක
පොඩ්ඩක්
මගේ
හරි. එතකොට කර්ම විපාක කතා කරන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය.
ඒතර ලෝකතර සම්මාදිට්ඨිය කොහොමද ඒවට
වෙන්නේ? ඒක මම පැහැදිලි කරන්න.
ඒකත්
ආගෙන ඉන්නවා නම් මං කියේ එළි වෙනකන් උනත් මං පැහැදිලි කරනවා. මොකද ඕක තමයි මට කියා දෙන්නේ.
මම පැහැදිලි කරනවා නම් මාත් එළි වෙන.
රයිට්. අපි මං බැලුවේ පොඩි.
මේක කොහොමද ඔබතුමාට?
මම අපි කෑම ටිකක් කාලා ඉන්නේ. දැන් මෙතුමා බලන් ඉන්නවා.
ආ කෑම කන්න. අනේ සෝරි. දැන් මට ප්‍රශ්නේ තියෙන්නේ මේ කතා